සමන්තාචර්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්භාස සංවර පරියායං වෝ භික්ඛවේ දේසිසාමි පූජනීය හිමරත්න අමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය සාමීන් වහන්සේලාගෙන් අවසරයි. සසර කතරෙන් එතර වනු කැමති ගුණබර නෙනව කාරුණික පින්වත්නි, ඉල් පුරපසලොස්සක් පොහෝය නිමිති කරගෙන සිද්ධ කරන පොහෝ දින වැඩසටහනේ ආරම්භක ධර්ම දේශනාව හැටියටයි මේ මොහොතේ පවත්වන මේ ධර්ම දේශනාව. ඒ සඳහා අපි හැම දෙනාම බලාපොරොත්තු වෙන නිවන කරා යොමු වෙන ගමන් මඟ පිළිබඳව විමසීමක් කරන්නට අදහස් කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙන් කවුරුන් හෝ උන්වහන්සේ වෙතට ගිහිල්ලා විමසුවානම් බුදුරජාණන් වහන්ස නිවන් දැකීම සඳහා නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කුමක් කළ යුතු දැයි විමසා සිටියේ නම් උන්වහන්සේගෙන් කෙබඳු පිළිතුරක් ලැබේවි කියලා හිතනවාද? දැන් තම තමන්ට තියෙන උත්තර මතක් වෙන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුව කියයි දන් දෙන්න කියලා. එහෙනම් බුදුහාමුදුරුව කියයි සිල් රකින්න කියලා. එහෙනම් බුදුහාමුදුරුව කියයි භාවනා කරන්න කියලා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ කියයි සමත විපස්සනා වඩන්න කියලා. එහෙමත් නැත්නම් බුදුහාමුදුරුව කියයි ත්‍රිලක්ෂණ භාවනා වඩන්න කියලා. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියයි සතර සතිපට්ඨානේ වඩන්න කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියයි නිහඬ වෙන්න, චින්තනයෙන් තොර වෙන්න කියලා උපදෙස් දේවි. අපිට බොහෝ වෙලාවට මතකයට එන්නේ මෙවන් පිළිතුරක් පිළිබඳවයි. එහෙත් බුදුරජාණන් වහන්සේගෙන් මේ පැනේ විමසුව උන්වහන්සේගේ පිළිතුර ඒ හැම දෙයකටම හරියන වෙනස් නොවන උත්තරයක්. උන්වහන්සේ ප්‍රශ්නයට සැබවින්ම පිළිතුරක් දී වදාළේ නම් උන්වහන්සේ දේශනා කරනවා ඇත්තේ ආශ්‍රවක්ෂය කරන්න. නිවන් දකින්න නම් ආශ්‍රවක්ෂය කරන්න. නැවත උන්වහන්සේගෙන් විමසීමක් කළොත් ස්වාමීනි ආශ්‍රව කියලා කියන්නේ මොනවද? එවිට උන්වහන්සේ කියා දෙනවා කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව මෙන්න මේ ආශ්‍රව ධර්ම හතරක් තියෙනවා. මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කළොත්, මේ ආශ්‍රව ධර්මයන්ගෙන් මිදුණොත් එතන තමයි නිවන, එතන තමයි සාන්තිය, එතන තමයි සැනසීම. එතකොට අපි නිවන් දකින්න නම් මෙන්න මේ ආශ්‍රව දුරු කළ යුතුයි කියන වැටහීම අපි පළමුකොට ලබන්නට ඕන. ඒ ආශ්‍රව දුරු කිරීම සඳහා අපිත් යම් කැමැත්තක් නැතුව නොවේ. අපි කරන හැම පින්කමකදීම පුළුවන් හෝ බැරි හෝ වේවා, ඒක අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපි ප්‍රාර්ථනාවක් කරනවා, ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. මේ පින ආශ්‍රවක්ෂය පිණිස හේතු වේවා කියලා. අපි හුඟක් වෙලාවට අදහස් කරගෙන ඉන්නවා දැඩිව බොහෝ දෙනා නොයෙක් විදිහේ පින්කම් සිද්ධ කළාම ඒ පිනේ මහිමයෙන් ආශ්‍රවක්ෂය වේවි කියලා. සැබවින්ම ටිකක් විමසා බලන්නත් වටිනවා ඒ අදහස පිළිබඳව. ඉතින් ඒ ආශ්‍රව දුරු කරන න්‍යාය ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා. ඒක පරියායක්, එක න්‍යායක්. සසරේ බැඳ තබන හේතු එක විදියකින් කියනකොට ආශ්‍රව, තව විදියකින් අවිද්‍යා තෘෂ්ණා, තවත් විදියකින් කිව්වොත් සතර උපාදාන, තව විදියකින් කිව්වොත් සංයෝජන. මේ විදියෙන් විවිධ න්‍යායන් යටදී ඒ සසර දුක නිමා කරන ගමන් මග බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ වදාළ දේශනාවන් අතරේ එක ක්‍රමයක් සබ්භාස සංවර පරියාය. ඒ දේශනාව තුළින් උන්වහන්සේ පැහැදිලි කළේ ඒ සසර බැඳ තබන ආශ්‍රවයන්ගෙන් මිදී සැනසීම ලැබීම. ආශ්‍රව කියලා කියනකොට පල් කරන ලද දෙයක් පිළිබඳවයි අපට හෙළවෙදකමත් එක්ක සිහියට නැගෙන්නේ. බොහෝ කලක් පල් කරන දෙයින් හදාගත් දෙයට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ ඊට සමානයි සංසාරේ බොහෝ කලක් අපි ඇති කරගත්ත පුරුදු හැටියට, සංසාර පුරුදු හැටියට ඇති කරගත්ත දේ ආශ්‍රව කියලා යම් සරල අදහසක් ඒ පිළිබඳව මතු කරගන්නට පුළුවන්. අපි බොහෝ වෙලාවට ඒ පෙරහුරුව මතයි සාමාන්‍ය ජීවිතේ පවා කටයුතු කරන්නේ. අපට නුහුරු පරිසරයකට ගියහම ඒ පරිසරයේ කටයුතු කරන්න ටිකක් ප්‍රමාදයි. පුරුදු පරිසරය තුළ අපි පහසුවෙන් ඉක්මනින් කටයුතු කරනවා කියලා කියන්නේ ඒ පුරුද්දටයි ඒ ක්‍රියාකාරීත්වය ගොඩනැගිලා තියෙන්නේ. අපි බොහෝ කලක් පාවිච්චි කළ උළුවස්සක් වහලා දැම්මු, කී වතාවක් අපි ඒ වහ පුළුවස්ස ළඟින් යන්න පෙර පුරුද්දට යයිද? රොළෝසුවක් යම් තැනක තබලා තිබුණොත්, පසු කාලයක ඒක වෙනත් තැනකින් තැබුවොත්, වෙලාව බලාගන්න වුවමනා වූ විටක කී වතාවක් නම් අර පරණ තැනට ඇස් යොමු කරයිද? මෙන්න මේ වගේ පෙර හුරුව මතයි අපි බොහෝ දේ කරන්නේ. අපි අද දවසේ පරිහරණය කරන ආයතන හය, ඒ ආයතන හයට ලැබෙන අරමුණු හඳුනා ගැනීමේදී මෙන්න මේ විදිහේ පෙර ඇසුරක් භාවිතා වෙනවා. ඒ නිසායි අපිට හැමතිස්සේම අතීතයට නොවැටී අනාගතයට නොගොස් වර්තමානයේක ඇත්ත දැකගන්නට නොහැකි වී ඇත්තේ. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ පෙරහුරුව පුරුද්ද අතහැරලා ඇත්ත ඇතිසැටියෙන් දැකගන්න න්‍යායයි මේ දේශනාව තුළින් උන්වහන්සේ ලොවට පැහැදිලි කළේ. ඒ ආශ්‍රව ධර්මතා හතර කොටස් දෙකකට බෙදා දක්වනවා. කාමාසව භවාසව අවිජ්ජාසව එක පැත්තකට, දිට්ඨාසවය එක පැත්තකට. දිට්ඨාසවය දස්සනා පහතබ්බා දර්ශනයෙන්මයි ඒ දිට්ඨාසවය ගෙවන්න වෙන්නේ. කාමාසව භවාසව අවිජ්ජාසව භාවනාවේ මේ ආශ්‍රය කරන ප්‍රතිපදාව කෙටියෙන් හැඳින්වුව දර්ශනයෙන් හා භාවනාවෙන් කියලා මෙන්න මේ ක්‍රම දෙක භාවිතා කරගෙනයි මේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්න නිදහස් වෙන්න පුළුවන්කම තියෙන. දිඨාසවයෙන් නොමිදුණු කෙනෙකුට කාමාසව භවාසව විජ්ජාසවයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දිඨාසවය ඉතුරුව තිබියදී සෙසු ආශ්‍රව ගෙවන්න බෑ. දිඨාසවය ගෙවා දැමූ කෙනෙකුටමයි සෙසු ආශ්‍රව ගෙවන්නට පුළුවන්කම තියෙන්නේ. දිඨාසවය ගෙවන්න බෑ දර්ශනයට නොපැමිණ. දර්ශනයෙන් පහ කළ යුත්තක්, දුරු කළ යුත්තක් දෘෂ්ටි සහගතාශ්‍රව සංයෝජන පැත්තෙන් ගත්තොත් ඒ අදහස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජනද ආසවද වෙන ධර්ම. මේ සංයෝජන මේ ආශ්‍රවය ගෙවන්න දර්ශනයෙන්, ඒ දර්ශනයම භාවිතා කරලයි සෙසු ආශ්‍රවක්ෂය කරන්නේ, සෙසු ආශ්‍රව ගෙවා දමන්න වෙන්නේ. එනිසා අපි නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් යමෙක් විමසුවොත්, ස්වාමීනි එහෙනම් මේ ආශ්‍රව ගෙවා දමන්නේ කෙසේද කියලා උන්වහන්සේගෙන් කවුරු හෝ විමසීමක් කළා නම්, බුදුහාමුදුරුවනේ මේ සසර බැඳ තබන මේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කොහොමද, ආශ්‍රවයන් ගෙවා දමන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ කෙසේ පිළිතුරු දේවිද? අන්න ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියෙන උත්තර අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේමයි. දානයෙන් පුළුවන්, සීලයෙන් පුළුවන්, භාවනාවෙන් පුළුවන්, සතිපට්ඨානයෙන් පුළුවන්, ත්‍රිලක්ෂණ භාවනාවෙන් පුළුවන්, මේ ආදී වශයෙන් විවිධ උත්තර දෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය එකම උත්තරයක්වත් දුන්නේ නැහැ. මොකද එහෙම උත්තරයක් දුන්නා නම් ඒක නිවැරදි නේ. තව කෙනෙකුට ඒකට ප්‍රතිප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන් වෙනවා. අපි හිතමු උන්වහන්සේ දේශනා කළා කියලා සතිපට්ඨානය වඩන්න කියලා. තව කෙනෙකුට ප්‍රශ්න කරන්න වෙනවා. කොහොම සතිපට්ඨානයක්ද? කොහොමද ත්‍රිලක්ෂණ භාවනාවක්ද? කොහොම සමත විපස්සනාවක්ද? නැවත ප්‍රශ්න කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ පිළිතුර නිතරම ඍජුයි. ඒකට කෙනෙකුට අභියෝග කරන්න බෑ. නැවත නැවත උන්වහන්සේගෙන් විමසමින් ඉදිරියට යන්න පුළුවන්. උන්වහන්සේ සැබවින්ම ආශ්‍රවක්ෂය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු විමසුවා නම් ඒ හැම තැනකම උන්වහන්සේගේ පිළිතුර වී තියෙන්නේ ආශ්‍රවක්ෂය වන ආකාරයෙන් හිතන්න, සිහි කරන්න, මෙනෙහි කරන්න, මානසිකාර්යය පවත්වන්න. ඒකට බුදුරජාණන් වහන්සේ දී වදාළ නිවැරදිම වදන යෝනිසෝ මනසිකාරය. උන්වහන්සේ භාවනා කරන්න කිව්වෙත් නෑ. ත්‍රිලක්ෂණ භාවනාව යෙදෙන්න කිව්වෙත් නෑ. සතිපට්ඨානය වඩන්න කිව්වෙත් නෑ. සමත විපස්සනා වඩන්න කිව්වෙත් නෑ. උන්වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න. යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීමෙන් උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? නූපන්නා වූ ආශ්‍රව නූපදින විදිහට, උපන් ආශ්‍රව ගෙවෙන විදිහට. එතකොට උන්වහන්සේ දේශනා කළේන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද කියන එක. ඒක උන්වහන්සේ හඳුන්වලා දුන්නේ යම් විදයකින් නූපන්නාශ්‍රව නූපදිනවන, උපන්නාශ්‍රව ගෙවෙනවන, අන්න ඒ විදිහෙන් හිතන්න, ඒ විදිහෙන් මෙනෙහි කරන්න. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට අද වෙනකොට අපිත් නිවන් දකින්න කියලා කරන ක්‍රියාකාරකම් දිහා බැලුවහම මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට මොනතරම් සමාන බවක් තියෙනවද අසමාන බවක් තියෙනවද කියලා තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ මෙහෙමයි. ඒත් අපි භාවිතා කරන, අපි අහගත්ත, අපට කියා දුන්නු දේ එබඳු තැනකින් ආ දේශනාවක්ද කියන එක ටිකක් සැක සහිතයි. විමසා බැලුවහම මේ දේශනාවට එකඟ නෑ, ගැලපෙන්නේ නෑ, පරස්පරයි. එනිසා අපි තම තමන් භාවිතා කරන, නිවන පිණිස භාවිතා කරන වැඩපිළිවෙල මේ දේශනාවට අනුව නිවැරදිද කියලා හරියටම විමසා බලන්න වෙනවා. එතනදී කිසිම සමාවක් අපිට ලැබෙන්නේ නැහැ. පාරේ යනකොට අපි පාරේ මැදින් ගිහිල්ලා වාහනයක හැප්පුණත් මැරෙන්නේ තුවාල වෙන්නේ අපි. පාරේ අයිනින් ගියත්, රියදුරා වරදක් කරලා අපේ ඇඟේ හැප්පුවත් මැරෙන්නේ තුවාල වෙන්නේ අපි. ඒ නිසා අපිටයි වඩ වඩා ප්‍රවේසම් වෙන්න වෙන්නේ. අනේ අපට අනුන් මග වැරද්දුවනේ, අපට හරියට කියා දුන්නේ නැහැ කියලා කාමත හරි වැරද්ද පටවලා නිදහස් වෙන්න බෑ. වැරදුනොත් වැරදුනේ තමන්ට. එනිසා අපි මොනවහරි කර කර ඉන්නවා, මොනවහරි කරනවා කියන තැනක මුලාවෙන් රැඳෙන්නේ නැතුව දහමට අනුව යමක් නුවණින් විමසා බලා ගැනීම සත්පුරුෂයන්ගේ ලක්ෂණයක් වෙන්න ඕන. එනිසා දැන් ඔබට බලන්න පුළුවන්, විමසා බලන්න පුළුවන් නූපන් ආශ්‍රව නූපදින්නට, උපන් ආශ්‍රව ගෙවෙන විදිහට යම් මානසිකාරයක් කළ හැකිනම් එය තමයි බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්ෂය කොට නිවන් දැකීම පිණිස දේශනා කළ ප්‍රතිපදාව. අපි සරල වශයෙන් ගත්තොත් ඔච්චරයි. දැන් අපි හොයන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන වචනයෙන් අර්ථවත් කරන දේ කොතැන දක්වාද අපට ඉලක්කයක් තියෙනවා, අවසනක් තියෙනවා. කාටවත් අපිව මුලා කරන්න බෑ. එතකොට කාටවත් අපිට කොලේ වහලා ගහන්න බෑ. ඇයි? අපි දන්නවා, අපි දැනගන්න ඕන මෙහෙම මෙනෙහි කළාම නූපන්නා වූ ආශ්‍රව නූපදින බවත්, උපන්නා වූ ආශ්‍රව ගෙවී යන බවත්, තමන්ට ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් තිබිය යුතු වෙනවා. එනිසා අපි ඒ තැන දක්වා යෝනිසෝ මනසිකාරය පිළිබඳව විවිධ ප්‍රභේද තියෙන්නට පුළුවන්. ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ නිවනට සාපේක්ෂකව. නිවනට සාපේක්ෂකව. ඒ ගැන උන්වහන්සේ කළ දේශනාව ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං ඛයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරය. මෙන්න මේ දෙපැත්ත නුවණින් මෙනෙහි කිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් දෙක දන්න කෙනා දකින කෙනාමයි ආශ්‍රවක්ෂය කරන්නේ නිවන් දකින්නේ කියන අවධාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා අපට යෝනිසෝ මනසිකාරය පිළිබඳව විවිධ මට්ටම් වලින් විවිධ අවස්ථාවන්ගෙන් කතා කරන්න පුළුවන් ඇත්ත. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවන නම් ඒකේ උපරිම තලයට යා යුතු වෙනවා. ඒකේ ප්‍රතිඵලය නූපන්නාශ්‍රව නූපදවන උපන්නාශ්‍රව ගෙවෙන කියන තැනිනුයි නතර වෙන්න ඕන. එනිසා මේ යෝනිසෝ මනසිකාරය කියන වචනයට එක එක්කෙනාට එකතු කරන්න පුළුවන් අර්ථ තියෙනවා. අපි ඒ හැම අර්ථයක්ම සොයා බැලුවට විමසා බැලුවට වරදක් නෑ. හැබැයි ඒවා සියල්ල හොය හොයා ඉදිරියට යා යුතු ගමනක් තියෙනවා මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුනේදී නිවන අපේක්ෂා කරනවා නම්. එහෙනම් දැන් යෝනිසෝ මනසිකාරය මොකක්ද? නූපන්න ආශ්‍රව නූපදවන උපන්න ආශ්‍රව ගෙවෙන නූපන්න ආශ්‍රව නූපදින උපන්න ආශ්‍රවයත් ගෙවී යන යෝනිසෝ මනසිකාරය කුමක්ද කියා අප විමසා බැලුවහොත් ඒක අපිට බොහොම සරල තැනකින් වත් පටන් ගන්න පුළුවන්. අපි දන්නවා මේ භව ගමනේ මොහොතකට හෝ ඉපදීම පිණිස නොයා යුතු තැන් හතරක් තියෙනවා. ගියොත් ලේසියෙන් ගැලවෙන්න බැරි, කල්ප ගණන් ගෙවි ගියත් නැවත එතනින් නිදහස් වෙන්න බැරි සතර අපායක් තියෙනවා. ඒ සතර අපායද බොහෝ ප්‍රභේදගතයි. නිරය අටමහ නරකාදියක්. ඒ අටමහ නරකාදියම තව තවත් උසුපත් නිරවලින් යුක්තයි. ප්‍රේතාසුර ආත්ම භාවත් එහෙමයි. එබඳු තැනක ප්‍රතිසන්දය බොහෝම භයානකයි, අනතුරුදායකයි. එබඳු ආත්මභාවයක ප්‍රතිසන්දිය ඇතිකිරීම පිණිස හේතුවෙන කර්ම චේතනා තියෙනවා. ඒවට අපි කියනවා අකුසල කර්ම චේතනා කියලා, අපුඤ්ඤාභි සංඛාර කියලා කියනවා, අකුසල කල්පනා. ඒ අකුසල කල්පනා, අකුසල මනසිකාරයන්, අකුසල සංකල්ප, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, විහිංසා සංකප්ප. එතකොට මේ කියන කාම, ව්‍යාපාද, විහිංසා මේ කල්පනාවන්, මේ මනසිකාරයන්, මේ චේතනාවන් සතර අපායේ ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන්නේ. එබඳු අකුසල මනසිකාරයන්ට අපට දෙන්න පුළුවන් තව වචනයක් තමයි ලෝකයට සාපේක්ෂව අයෝනිසෝ මනසිකාරය. එබඳු කල්පනාවන් බහුල කළොත්, එබඳු කල්පනාවන්ගෙන් යුක්ත වුණොත්, එබඳු මනසිකාරයකින්, එබඳු චේතනාවන්ගෙන් යුක්ත වුණොත් ඒකේ ප්‍රතිඵලය මරණයත් සමග හිස මත තිබූ දෙයක් බිම ඇතේරියාක් මෙන් සතර අපායේ උත්පත්තිය ලබන්නට පුළුවන්. එනිසා ලෝකයට සාපේක්ෂකව සතර අපායේ ප්‍රතිසන්දිය පිණිස පවතින මනසිකාරයන් මෙනෙහි කිරීම, කල්පනාවන් අයෝනිසෝ මනසිකාරය කියලා නම් කරන්න දක්වන්න පුළුවන්. සසරට සාපේක්ෂකව මනුස්ස ලෝකය සුගතියක්. මනුස්ස ලෝකය හැබැයි සුගතියක් වෙන්නේ සතර අපායට සාපේක්ෂකව. සතර අපායට සාපේක්ෂකව මනුස්ස ලෝකයේ සුගතියක්. එයි සතර අපායේ තියෙන දුක මනුස්ස ලෝකෙ නැති නිසා. මනුස්ස ලෝකයේ තියෙන සැප සතර අපායේ ඇත්තෙත් නෑ. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ සුගතියක්. මනුස්ස ලෝකයේ තියෙන දුක දිව්‍ය ලෝකේ නෑ. දිව්‍ය ලෝකයේ තියෙන සැප මනුස්ස ලෝකයේ ඇත්තෙත් නෑ. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ සුගතියක්, දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝකයේ දුක් ඇති තැනක්. මනුස්ස ලෝකයට සාපේක්ෂව සතර අපාය භයානක තැනක්, දුක් ඇති තැනක්. දිව්‍ය ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකයට වඩා අධික සැප ඇති තැනක්. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝක දිව්‍ය ලෝකයේ සැප නැහැ, දුක වැඩි. රූපේ බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව අරූපේ බ්‍රහ්ම ලෝකයේ අධික සැප බොහෝ කල්, කල්පසු 4000ක් දක්වා සැප. අරූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව රූපී බ්‍රහ්ම ලෝකයේ එබඳු සැපයක් නෑ කිය යුතු. එනිසා ලෝකයේ සැප දුක දෙක බෙදෙන්නේ සාපේක්ෂව. මෙතනට වඩා අතන හොඳයි, අතනට වඩා මෙතන හොඳයි කියන තැනදී. ඒ සාපේක්ෂතාවය තුළ සතරාපායේ ප්‍රතිසන්දිය පිණිස පවතින අකුසල මනසිකාරයට, අකුසල කල්පනාවට වඩා මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියක් ගෙන දෙන කුසල මනසිකාරයක යෙදෙන්න පුළුවන් නම් ඒ අයෝනිසෝ මනසිකාරයට සාපේක්ෂකව මේ මනසිකාරය යෝනිසෝ මනසිකාරයක් වෙනවා. නුවණින් විමසා බැලීමක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය පිණිස පවතින මනසිකාරයට වඩා යම් කෙනෙකුට දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය පිණිස ද හේතු වෙන යම් මනසිකාරයක් පැවැත්වුවේ හැකිනම් මීට වැඩි යෝනිසෝ මනසිකාරයක් දියුණු තියුණු මනසිකාරයක් බවට පත් වෙනවා. දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය පිණිස පවතින මනසිකාරයට වඩා වැඩි මනසිකාරයක් පැවැත්වුවේ හැකිනම් රූපී බඹලව උත්පත්තිය පිණිස තරමේ හේතු වෙන ඒක උතුම් යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඊට සාපේක්ෂකව අනිත් ඒවා යෝනිසෝ වෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය පිණිස හේතු වෙනවට වඩා ඊට වැඩි කුසල මනසිකාරයක යුක්ත වෙන්න පුළුවන් නම් අරූපී බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය පිණිසවත් පවතින ඒ යෝනිසෝ මනසිකාරය උතුම් රූපී බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය පිණිස පවතින මනසිකාරයට වඩා ඒ අනුව ගත්තහම ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරය කියන එක 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 සීමාවන් තියෙනවා. වැඩි දියුණු කරන්න පුළුවන් අවම තැනක ඉඳලා ඉහළම තලයට ලෝකයේ තුල වඩන්නට පුළුවන්. එනිසා ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒක ලෝකයට සාපේක්ෂකව. ඒකෙන් නිවන අපේක්ෂා කරන්න බෑ. ඒ මනසිකාරයෙන් නිවන අපේක්ෂා කරන්න බෑ. ඒ යෝනිසෝ මනසිකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය කියලා කතා කළේ නූපන් ආශ්‍රව නූපදින උපන්නාශ්‍රව ගෙවෙත. එතකොට මේ අරූපේ බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ හැම තැනකම තියෙන්නේ ආශ්‍රව. සතරාපායට යන්නත්, මනුස්ස ලෝකයට යන්නත්, දිව්‍ය ලෝකයට එන්නත්, රූපී බ්‍රහ්ම ලෝකයට, අරූපී බ්‍රහ්ම ලෝකයට කියන මේ හැම තැනකම මේ ආශ්‍රවයි ක්‍රියාවට නැගිලා තියෙන්නේ. නූපන්නාශ්‍රව උපදවාගෙන උපන්නාශ්‍රවයේ වඩමින් තමයි ඒ ඉහළ තලයේ දක්වාම ගමන් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක පසුව අපි විමසා බලමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිබ්බානං වා උපනිද්ධාය සබ්භා උප්පත්තියෝ දුක්ගති. නිවනට සාපේක්ෂකව මේ සෑම උපතක්ම දුගතියක් කොට දක්වනවා. අපි මූලික දේශනාවන් තුළ සතරාපාය විතරයි දුගතියක් කොට දක්වන්නේ. එහෙත් නිවනට සාපේක්ෂකව කතා කරනකොට සබ්භා උප්පත්තියෝ දුක්ගති. හැම උපතක්ම දුගතියක් වෙනවා. එයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පංච උපාදානස්කන්ධ දුක්ඛයන්ගෙන් නොමිදුණු බැවින් ඒ දුකින් යුක්ත වූ බැවින් සියලු තැන් දුකයි කියලා කියන. එතකොට අරූපී බ්‍රහ්ම ලෝකයක් කල්ප 84 දහසක් බඹ සැප විඳින්න පුළුවන් ඒ නේව සංඥා නා සංඥා බ්‍රහ්ම තලය දුක්ගති කියන වචනයට යටත් වෙනවා නිවනට සාපේක්ෂක වෙනකොට. මොකද නිවනේ ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ සියලු දුකින් නිදහස්. කිසිදු දුකක් එතන ඇත්තේ නැති නිසා සැබෑ සැපය එතන තියෙන්නේ. සියලු දුකින් නිදහස් වුණා කියලා කියන්නේ එතනට. එනිසා ඊට සාපේක්ෂකව මේ හැම උපතක්ම දුක්ගති කියන වචනයෙන් අර්ථවත් වෙනකොට අන්න අපට මේක වරදවා ගන්න එපා. ලෝකයේ තුල හා ලෝකයෙන් එතර නිවනට සාපේක්ෂකව කියන ධර්මතා දෙක වෙනම බෙදා ගන්න. නිවනට සාපේක්ෂක වෙනකොට අපි ලෝකය තුළ යෝනිසෝ අයෝනිසෝ කියලා දෙක් පැත්තක් බෙදාගත්තානේ. අපායට යනවට වඩා හොඳයි සුගතියක ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්නට සමර්ථ මනසිකාරයක් පැවැත්විය හැකිනම් ඒක යහපත්, ඒක හොඳයි. හැබැයි ඒ ලෝකයට සාපේක්ෂකව අපට යෝනිසෝ අයෝනිසෝ මනසිකාර දෙකක් හම්බ වෙනවා. දැන් අර නිවන කියලා කියනකොට, ඒ කියන්නේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවට යනකොට, ඔය ලෝකයට සාපේක්ෂකව අපි කතා කරන යෝනිසෝ අයෝනිසෝ කියන මේ දෙකම එක තත්වයකට වැටෙනවා නිවනට සාපේක්ෂ. ඒ සබ්භාවපත්තිය හැම උපතක්ම දුගතියක් නම් දුගතිය පිණිස පවතින දේත් ඒහා සමාන වෙන්න ඕන. එනිසා අපි නිවනට සාපේක්ෂකව එහෙම නැත්නම් ආශ්‍රවක්ෂය කිරීම සඳහා සොයන යෝනිසෝ මනසිකාරය ලෝකයට සාපේක්ෂකව එන අයෝනිසෝ හෝ යෝනිසෝ කියන මනසිකාර දෙකටම ගැලපෙන්නේ නැති එක. ඒ දෙකෙන්ම එහාට ගිය වූවක් වෙන. ඒ දෙකම අයෝනිසෝ මනසිකාරය කියන පැත්තට වැටෙනවා. ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරය කියලා යමක් වේ නම් ඒ මනසිකාරයන්ද නූපන් ආශ්‍රව උපදව නූපන් ආශ්‍රව වඩවන මනසිකාරයන් බවට පත්වෙනවා. පිංගතුන්ට මතක ඇති නිවන ගැන අපි කතා කරන තැන්වල බොහෝ වෙලාවට අහලා ඇති පුඤ්ඤ පාප පහිනස මේ දෙපැත්තම නැති කරන වැඩපිළිවෙල ආශ්‍රවක්ෂය වැඩපිළිවෙල. අපි අර ලෝකයට සාපේක්ෂව අපි කරන්නේ අකුඤ්ඤ පාපය පැත්ත අතහැරලා කුසලයේ පින පැත්ත මතු කරන එක. ඒද භවගාමි. ඒකෙත් තියෙනවා කාමාසව. ඒ කියන්නේ වැඩි සැපතක් ලැබීමේ කැමැත්ත. එහෙම නැත්නම් මේ භවයට වඩා සැපයි රූපී භවය. රූප භවයට බව අරූප භවයේ සැපදායකයි. ඒ භව තෘෂ්ණාව ඒක තියෙනවා. භවාසවේ කාමාසවේ භවාසවේ ඒ සියල්ල රැඳී ඇත්තේ අවිද්‍යාසවේ මත. එනිසා අපි ඒ පුණ්‍ය මනසිකාරයන් සිද්ධ කිරීමේදී අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රව. කාමාශ්‍රව මීට වඩා වැඩි සැපතක් දිව්‍ය ලෝකේ වැඩි සැපතක් අපට හිමි වෙන්නට ඕන. සතර අපායට යන්න එපා. සතර අපාය දුගතියේ මට එපා. සුගතිය හිමි වෙන්න ඕන. සැපතට ඇලුම් කරන බව. ඒ සැප සහිත ආත්ම භාවවල රැඳෙන්න කැමති බව. භවාශ්‍රවය. ඒ බඳු තැනක ඉන්න කැමති. දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක රැඳෙන්න පුළුවන් නම් හොඳයි. ඒ බඳු තැන්වල සැප විඳින්න නැත්නම් හොඳයි. අපි කරන මේ බොහෝ ලෞකික කුසල පුණ්‍ය ධර්මයන් තුල ඒ ආශ්‍රවයයි වැඩෙන්නේ. ඒ ආශ්‍රවයමයි පුරුදු පුහුණු කරන්නේ. එතකොට මේ ආශ්‍රවක්ෂය කරට නිවන් දකින ප්‍රතිපදාවට එනකොට ඔය කියන දෙපැත්තම එක ගොඩකට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නූපන් ආශ්‍රව නූපදවන උපන් ආශ්‍රව ගෙවෙන යෝනිසෝ මනසිකාරය කියනකොට තේරුම් ගන්න එපාර ලෝකයට සාපේක්ෂකව අපි වඩන පුණ්‍ය ප්‍රතිපදාවක්, පුණ්‍ය මනසිකාරයක්. ඒ ඔක්කොටම එහා ගිය මනසිකාරයක් වෙන්න ඕන. පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නකොට අවිජ්ජා පත්‍ය සංඛාරා ඒ අවිද්‍යාවෙන් හටගන්න සංඛාර මොනවාද කියලා විමසනකොට කියවලා ඇති, ඉගෙනගෙන ඇති, අහලා ඇති. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. සතරාපායේ ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන කර්ම චේතනා, අපුඤ්ඤාභි සංඛාර. මනුෂ්‍ය ලෝකයේ ඉඳලා රූපී බ්‍රහ්ම ලෝකයේ දක්වා ඉහළ තලයේ දක්වාම උප්පත්තිය පිණිස හේතු වෙන කුසල මනසිකාරයන් පුඤ්ඤාභි සංඛාර කියන වචනයෙන් දක්වලා තියෙනවා. සතර අරූපී බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි විඥානයේ පිණිස හේතු වෙන කර්ම චේතනා ආනිඤ්ඤ සංඛාර කියලා දක්වලා තියෙනවා. එතකොට සතරාපාය අවීචියේ ඉඳලා නීව සංඥා නා සංඥා බඹතලයේ දක්වා ප්‍රතිසන්දියේ උත්පත්තිය පිණිස හේතු වෙන කර්ම චේතනා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. ඒ සියලු සංස්කාරවලට මූලික වෙන ධර්මතාවය අවිද්‍යාව. ඒ අවිද්‍යාව මූලික වෙලා ගොඩනැගෙන මේ කර්ම මනසිකාරයන් කර්ම චේතනා සංඛාර ප්‍රත්‍යං විඥානේ සතරාපායි අපුඤ්ඤාභි සංඛාර ප්‍රත්‍යං විඥානේ පිළිසිඳිනවා. පුඤ්ඤාභි සංඛාර ප්‍රත්‍යං මනුෂ්‍ය ලෝකයේ ඉඳලා රූපී බ්‍රහ්ම ලෝකයේ දක්වා තැනක ප්‍රතිසන්දි විඥානේ පිහිටනවා. ආනිඤ්ඤ සංඛාර ප්‍රත්‍යං අරූපී බ්‍රහ්ම ලෝකයේ විඥානේ පිහිටනවා. දැන් අපි දන්නවා යම් තැනක ප්‍රතිසන්දි විඥානේ පිහිටියනම් විඥාන ප්‍රත්‍යං නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දක්වා සියලු දුකේ පැවැත්ම ගොඩ නැගෙන බව. දුකෙන් නිදහස් වෙලා නැහැ, දුකෙන් මිදෙලා නැහැ. එතකොට මේ තුන් සංඛාරයම, මේ තුන් මනසිකාරයම දුකෙන් එතර වීම පිණිස හේතු වෙලා නැහැ. හැබැයි තවත් දුකකට සාපේක්ෂකව ඒ දුකෙන් මිදීම පිණිස හේතු වෙනවා. අපුඤ්ඤාභි සංඛාරයට වඩා පුඤ්ඤාභි සංඛාරය ශ්‍රේෂ්ඨයි, වටිනවා සතරාපාය දුකෙන් නිදහස් කරලා. පුඤ්ඤාභි සංඛාරයට වඩා ආනිඤ්ඤ සංඛාරය වටිනවා, ඊට වැඩි සැපතකට ඉහළට ඔසවා තබනවා. හැබැයි ඉහළටම ගියත් ආපහු පහළට වැටෙන්න වෙනවා. ඒ කර්ම ශක්ති ගෙවෙනකොට, ආයුෂ ගෙවෙනකොට, ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක, මරණයට හේතු හතරක් අපි ඉගෙනගෙන තියෙනවා. මේ හේතු කොයි එකක් හරි යෙදුනොත් ඒ ඉහළම තලයේ හිටියත් පහළට එන්න වෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ නිවන කියලා දක්වන්නේ මේ ලෝකයෙන් එතරවීම, ලෝකෝත්තර. ඒ එතරවීම පිළිබඳව කරන දේශනාවේදී අපි නිවන පිණිස නම් මඟ හොයන්නේ මෙන්න මේ තැනක රැඳෙන්න නතර වෙන්න අපිට ඉඩක් නැහැ. නමුත් අද අවාසනාව නිවන් දකින්න කියලා මහ ගැඹුරෙන් කටයුතු කරන කතා කරන අය පවා මේ සීමාව ඉක්මවා යන මානසිකාරයක් ගැන හොයා බැලුවද කියන එක නම් තාම අපිට පේන්නේ නැහැ. එහෙම බණක් අහන්න ලැබෙනවා නම් බොහෝම ස්වල්ප දිනකින් විතරයි යන්තමින් හෝ. එනිසා අපි අපට ඇලුම් කරනවා නම් අත්තානං චේ ප්‍රියං ජඤ්ඤා, තමන් තමන්ට ආදරය කරනවා නම්, තමන් තමන්ට ප්‍රිය කරනවා නම්, තමන් තමන්ව සුරකින්නවා නම් මෙන්න මෙතනින් එහාට ගිය ජෝඩිසෝ මනසිකාරයක් පිළිබඳව සෙවිය යුතුයි, විමසිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්ෂේ කිරීම පිණිස කුමක් කළ යුතුද කියන ප්‍රශ්නයට උන්වහන්සේ යම් උත්තරයක් දුන්න නම් නූපන් ආශ්‍රව නූපදින සේ, උපන් ආශ්‍රව ගෙවනස්සේ, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න කියන අදහස මෙන්න මේ සීමාව ඉක්මවා ගිය මනසිකාරයක් විය යුතුය. අන්න ඒ මනසිකාරයේ යම් කෙනෙක් ලෝකයේ දැනගත්තොත්, දැකගත්තොත් අන්න එයාට කියනවා ඒකාන්තයෙන් ආශ්‍රවක්ෂය කරනවා කියලා. මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්න දකින කෙනාම ආශ්‍රවක්ෂය කරනවා. නොදන්න නොදකින කෙනා ආශ්‍රවක්ෂය කරන්නේ යැයි මා නොකියමි. මහන්සි අවධාරණය කරනවා. ඒ නිසා දැන් අපට දැන්වත් පුළුවන් නම් මෙන්න මේ කියන විදිහේ යමක් හොයාගන්න එබඳු මනසිකාරයක් හඳුනගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඊට වැඩි යමක් නිවන පිළිබඳව අපිට කළ යුතු නෑ. උන්වහන්සේ බොහොම පහසුවෙන් සරලව අපට උත්තරයක් දුන්නා. යෝනිසෝ මනසිකාරය පවත්තා. ඒකට ලෝකයයි භාවනාව කියයි, ලෝකයයි සමත විපස්සනා කියයි, ලෝකයයි සතර සතිපට්ඨානෙ කියයි, නොඑක් නොඑක් නම් කියයි. මොන නමින් නෙමේ අපට වැදගත් වෙන්නේ ඒ ක්‍රියාව තුළ මෙන්න මේ මනසිකාරය, මේ අදහස වෙනවද, මේ කාර්යය සිද්ධ වෙනවද. නූපන් ආශ්‍රවය නූපදින, උපන් ආශ්‍රවය ගෙවෙන බවක් වෙනවද කියන එකයි අපි හොයන්නේ. ඒ ටික හොයාගත්තොත් මේ ආශ්‍රවයත් එක්ක, ආශ්‍රවය යෙදෙන විදිහත් එක්ක ඊට සසඳා ගලපා බැලුවොත් අපට පුළුවන්කම තියෙනවා ඒ සඳහා යා යුතු ගමන් මඟ හොයාගන්න, හඳුනගන්න. එතනදී අපි මතක් කළා මේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව දසනා පහතබ්බා භාවනා පහතබ්බා කියලා. දර්ශනීන් පහ කළ යුතු ආශ්‍රව දිඨාසවය. සෙසු ආශ්‍රව තුනම භාවනාවෙන් වඩලා දියුණු කරලම ආසේවිතා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුටිතා පරිචිතා සුසමාරත් නැවත නැවත ආසේවනය කිරීමෙන්, නැවත නැවත භාවිතා කිරීමෙන්, නැවත නැවත වැඩීමෙන් මයි ආශ්‍රවක්ෂය කරන්නේ. එතකොට දිට්ඨාසවය දර්ශනය, දර්ශනය කියලා කියනකොට අපට හම්බ වෙන්නේ අපි හොයන සැබෑම සැබෑ යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම කියලා බුදුහාමුදුරුව අර්ථවත් කළ, අදහස් කළ සැබෑ මනසිකාරය හම්බ වෙන්නේ මෙන්න මේ දර්ශනය කියන තැනින්. දර්ශනය කියන්නේ ඒටමයි කියලා කිව්ව වරදක් නෑ. ඒ දර්ශනය තව විදිහකින් කිව්වොත් සත්‍ය දකින අවස්ථාවක්. සත්‍ය දකින අවස්ථාවක් ජානතෝ පස්සතෝ කියලා කිව්වා. දන්න කෙනා, දකින කෙනා ඒ දැනගත්ත අහගත්ත දේ දකින අවස්ථාව තමයි දර්ශනය කියලා කියන්නේ. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ ඒ මොහොත වෙනකොට එයාට හම්බ වෙනවා ධර්මතා හතරක්. ඒ මනසිකාරයට යටත් වෙනවා. ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. එයාට මේ දුකයි කියලා කියන්න ධර්මතාවයක් හම්බ වෙලා තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේක නේද දුක්ඛ සමුදය, මේකේ මෙහෙම නේද දුක හටගන්නේ කියන පැත්තත් එයාට නුවණට විශ්ේ වෙනවා. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මේක නේද දුක්ඛ නිරෝධය, මෙහෙම බැලුවහම නේද මේ දුක්ඛ සමුදය හටගන්නේ, දුකට හේතුව ඇති වෙන්නේ, මෙහෙම බැලුවහම දුක නිරුද්ධ වෙනව නේද. එතකොට එයාට දුක හම්බ වෙලා තියෙනවා, දුක කියන යථාර්ථයේ පරමාර්ථ අදහස හම්බ වෙලා තියෙනවා. ඒ දුක දුක හැටියට දකින් නැතුව දුක මම, දුක මගේ, දුක මගේ ආත්මය සත්පුද්ගල භාවයෙන් දැකීමම දුක නැවත නැවත හට ගන්න හේතුව නේද. එහෙම නොබැලුවොත් දුකේ නිරෝධය එතන නේද. එහෙනම් නිරෝධ කරන පිළිවෙත අරිෂ්ඨාංගික මාර්ගය, මේ නිරෝධයේ පිහිටන විදිහට දුක දුක හැටියට දැකීමම නේද? මෙන්න මේ විදිහේ සතර නුවණකින් යුක්ත මනසිකාරයක් හම්බ වෙනවා. ඒකට අපි සම්මා දිට්ඨිය කියලා කියන්න පුළුවන්, ලෝකෝත්තර මග කියන්න පුළුවන්, දර්ශනය කියන්න පුළුවන්, පරම වූ නිවැරදි වූ යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන්. එතකොට මොහොතකට හෝ මෙන්න මේ කියන සතර මනසිකාරයන් ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස එවං යෝනිසෝ මනසිකරොන්තෝ තීනි සංයෝජනානි පහියන්ති. ඔන්නෝ මනසිකාරයේ වැඩි වෙලාවක් පවත්වන්න ඕනේ. ওই ධර්මයේ පිහිටලා නොබෝ වේලාවකින් තීනි සංයෝජනානි පහියන්ති. අදිත්තාසවේට යටත් ඇතුළත් සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ තුන් සංයෝජනයන් සහිත වූ දිත්තාසවේ ගෙවි යනවා. දිත්තාසවේ ගෙවි යනවා. අපි එතන සෝතාපන්න ඵලයේ හැටියට දක්වනවා. අවිනිපාත ධම්මෝ නියතෝ සම්භෝධි පරායන සතරාපායට නොයැටෙන ඒකාන්තයෙන් නොයන ඒකාන්තයෙන් සියලු අවබෝධයන් කරා සම්භෝධිය කරා ඉදිරියට යන නියත පුද්ගලයෙකුගේ මට්ටමට පත් වෙනවා. නියත සම්මත්ත නියත මිච්ඡන්ත නියත කියලා දෙන්නෙක් ඉන්නවා. ඒකාන්තයෙන් සතරාපායට නියම වූවෙක් ඉන්නවා. ඒකාන්තයෙන් සතරපායින් මිදුණෙක් ඉන්නවා. පංචානන්තරවිය පාප කර්ම නියත අපායට යන අය මිච්ඡන්ත නියත මිත්‍යා දෘෂ්ටිය දවසම් මොහොතේ හෝ අත් නොහලේ නම් යා යුතු තැන එතනම වෙනවා. අනිත් අයගේ ගතිය අනියතයි. මේ පංචානන්තරයේ පාප කර්ම මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන සිටියේ නම් ඔවුන් ඒකාන්තයි සතර අපායට. මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන සිටි කෙනා අවසන් මොහොතේ වූ අත්හැරලා නිදහස් වෙන්න පුළුවන්. නියත භවින් මිදෙන්න පුළුවන්. සෝතාපන්න භවට හෝයින් ඉහළ තලයකට පත්වෙච්ච කෙනා නියත වශයෙන් අපාය යන්නේ නැහැ. ඒ දෙකට නැති අය ගැන කියන්නේ අනියතයි. කොයි පැත්තට යයිද කියලා කියන්න බෑ. වැඩි බර තියෙන්නේ පහළට අපහාය පැත්තට. මේ අපි හුඟක් දෙනේ ඒ අනියත අය අනන්තරි පාප කර්ම කළ අය නිතන නෑ කියලයි අපි හිතන්නේ. සෝතාපන්න භවටත් පත් වෙලා නැත්තම් එහෙනම් අනියතයි. කොයි පැත්තට වැටෙයිද කියන්න බෑ. වැඩි බර තියෙන්නේ නම් සතර අපාය පැත්තට. එනිසා මෙන්න මේ නියත බව ලබන්න පුළුවන්කම තියෙනවා අපිට මේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියන මේ ටික තේරුම් ගන්න උත්සාහ කළොත්. වෙලාවට කතා කරමු. දැන්මුත පූජාවල් කරන්න ඕනේ. හොඳයි, එහෙනම් අද දවසේ අපි මේ වෙලාවේදී මේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව පිළිබඳව විමසා බලන්නට උත්සාහ කළා. හැකියාවක් ලැබුණොත් සවස් කාලේ මේ අඩුව සම්පූර්ණ කරගන්න බලමු. දැන් මේ මොහොතේදී මේ උතුම් ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව මම හිතන්නේ නාලනි කන්නංගර මෑණියන්
ඒටියන් නානක රාජරත්නම් නවරත්නම්
ඒ මහත් නවරත්නම් මහත්මා ඒ දෙපළ නායකත්වයේ දරමින් ඒ දෙපළගේ ආදරණීය පියවරු දෙපළ නවරත්නම් මහත්මා කන්නංගර දයාබර පියතුමන් ඒ පියවරු දෙපළ සිහිපත් කරගෙනයි මේ පින්කම සිද්ධ කළේ. ගිය මාසේ මේ සභාසව ප්‍රතිපදාව පිළිබඳව ලියවුණු දහම් පොතක් ධර්මදානය පිණිස බෙදා දුන්නා. ඉතින් අද මේ වෙලාවේදී අපි නොදැනුවත් හෝ ඊට අදාළවම ධර්ම දේශනාවකුත් සිද්ධ කරන්නට ලැබුණා. ඉතින් මේ තුළින් අපි මතු කරගත්ත කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, ඒ ලෞතර ප්‍රතිපදාව කුමක් විය යුතු දැයි කියන ප්‍රශ්නාර්ථයක් හෝ අප තුළ ගොඩ ලැබුණ නම්, ඒ තුළින් අපි ඇති කරගත්ත සම්‍යක් දර්ශනය අපට මේ ජීවිතයේම, මේ ගෞතම බුදු සසුනේම ලෞතර මගඵල නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දානය තුළින් මතු කරගත් උතුම් කුසල ශක්තිය, පුණ්‍ය සම්පත්තිය, ඉඳයාබර පියවරු දෙපළ ප්‍රධාන කොට ඇති දෙපාර්ශවයේ මිය පරලෝකීය සකලවිධ ඥාති වර්ගයාටත් අත්පත් වේවා. ඒත්තන්ගේ සසර ගමන සුවපත් වේවා. දුක්ඛිරි සසර ගමන නිමකොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා. මේ කළ කුසලය, මේ කළ පින මතු බුදුවන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු පින් කැමති දිව්‍ය රාජ සමූහයාට අත්පත් වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසෙත්වායි සාදු කියලා. එවගේම අද දවසේ මේ ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන ආරණ්‍ය කණ්ණංගර මහත්මිය, කණ්ණංගර ඒ නවරත්න මහත්මයන් ඇතුළු පවුලේ හැමටත් විශේෂයෙන් ජීවිතයේ සදා සමය ගෙවන ඒ මව්වරු දෙපළ ඇතුළු කොට පවුලේ සුජීවත්ව වාසය කරන හැමටත්, මේ ධර්ම ශ්‍රවණය කළ කරන හැම දෙනාටමත් මේ පුණ්‍ය සම්පත්තිය, කුසල සම්පත්තිය හේතු කොටගෙන මේ ජීවිතේම, මේ ගෞතම බුදු සසුනේම ලෞතර මගඵල නිවන් සුව සලසා ගැනීමට, තව තවත් මග කියා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ලබන්නට, ඒ ඇසුරෙන් දහම් මග වඩන්නට අවශ්‍ය කායික මානසික සුවය සැනසෙල්ල, නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සැනසෙල්ල උදා වේවා. සියලු ලෞකික ලෝකෝත්තර උතුම් ප්‍රාර්ථනාවන් සමුරුද වේවා. භව ගමනේ සරණාතුරුද, නරක ආදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ, දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මග සාගෙන ලෞතර මග ඵලෙන් නිවනින් සැනසෙන්නට, මේ අපි හැම දෙනාටම මේ පිනද හේතු වාසනා වේවායි සාදු සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු. අපි අද උදෑසන කළ ධර්ම දේශනාව කොටසක් ඉතුරු වුණා. අපි උදේ මතක් කළ හැකි වුණොත් සවස් කාලේ ඒ ඉතිරි කොටස අපි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ භාවනාවත් එක්කම යෙදෙන ධර්ම දේශනාව නිසා වඩාත් සුදුසුයි ඒ අදහසම මේ වෙලාවේදී තවදුරටත් එහාට විස්තර කරගන්න එක කියලා අපි අදහස් කරනවා. මේ සම්බුද්ධ ශාසනය තුළ යමෙකුට නිවෙන්නට සැනසෙන්නට අවශ්‍ය නම්, ඒ සඳහා ගමන් මග නිවැරදිව ඍජුව අදත් පවතිනවා. ඒ ගමන් මග ඍජු පිළිවෙත අපිට හඳුනා ගැනීමයි අපහසු වෙලා තියෙන්නේ. එනිසා අපි දරන යම් යම් ආකල්ප සංකල්ප වලින්ම අපට හරිදී අතහැරිලා සමහර වෙලාවට. එනිසා අපි යමක් අත්හල යුතුනම් එකත් හරින්න ඕන. යමක් නිවැරදිනම් එක බාරගන්න ඕන පිළිගන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ අපට උපමාවකින් පෙන්නවා අන්දවේනු උපමාව කියලා. අන්දයෝ පිරිසක් එකිනෙකාගේ කනවැල අල්ලාගෙන පේලියට යනවා. යනකොට එක කපටි මිනිස්සෙක් වා අනේ උගලන්න පාර දන්නේ නෑනේ, මං පාර පෙන්නන්නම්කෝ මගේ පස්සෙන් එන්න කියලා. අර ඉස්සරහෙම යන කෙනාගේ සරමිතියේ කෙලවර අල්ලගෙන පස්සෙන් අර කට්ටියම එක්කගෙන ගිහිල්ලා ලොකු වටරවුමක් වටේට ගිහිල්ලා අර පිටිපස්සෙන්ම යන කෙනාගේ අතට මෙයාගේ අතේ තිබිච්ච සරේ යටි දුන්න අතට. දැන් මේ අය යනවා යනවා බොහෝ වෙලාවක්. ඉතින් හිතන්නේ දැන් බොහෝම දුර ගිහිල්ලා කියලා මේ ඉස්සරහා මග පෙන්නනවා කියලා. නමුත් ඒ අය ගිහිල්ලා තියෙන එකම තැන කැරකිලා මිසක් ඉදිරියට ගිහිල්ලා නැහැ. දැන් තමන් අල්ලගෙන හිටපු සැර යටි ඉස්සරහා පස්සෙන් යන කෙනාගේ අතට දුන්නාම දැන් රවුම යනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්න දැන් පේන කෙනෙක් ඉස්සරහෙන් යනවනේ කියලා. නමුත් එක තැන කරකිලා මිසක් ඉදිරියට යාමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ වගේ අපේ ජීවිතවල මේ දහම් මඟ කුසල් මඟ අනුගමනය කිරීම තුළ දවසින් දවස මොහොතින් මොහොත ඉදිරියට යාම වැඩි අවබෝධයක් ආශ්‍රව ගෙවීමක් නිවෙරට සමීප වෙන බව අපට පේන්න ඕන දැනෙන්න ඕන තියෙන්න ඕන. එනිසා අපට තියෙනවා ලොකු වගකීමක් මේ ජීවිතය තුළ කෙසේ හෝ ඒ නිවැරදි ගමන් මගට යොමු වෙන්න පිවිසෙන්න. අන්න ඒ සඳහා අවශ්‍ය කරන මග පිළිවෙත පිළිබඳව අපි දැන් පසුගිය සාකච්ඡා වාරයේදී කතා කළා. බ්‍රහ්මචර්යාව. ඒ බ්‍රහ්මචර්යාවට පිවිසීම සඳහා මග අර හයිවේ අධිවේගී මාර්ගයට පිවිසෙන්න මාර්ගයක් පිවිසුම් මාර්ගයක් වුණ අපි ඉන්න තැන ඉඳලා. ඒ වගේ දැන් අපට ගැටලුව තියෙන මාර්ගය නෙමෙයි, ඒ මාර්ගයට පිවිසෙන මාවත පිළිබඳවයි. අපිට එතනට ගියොත් ඒ මාවතට පිවිසුනොත් ඒක ඍජු මාවතක්, නිවැරදි මාවතක්, වරදින්න තැනක් නෑ. එනිසා අපිට ඕන කරනවා මේ ඉන්න තැන ඉඳලා ඉදිරියට යන පිළිවෙතක් හොයාගන්න. අන්න ඒ යන පිළිවෙතේදී මේ ශාසනික ඉගැන්වීම මහ පුදුමයි. මේක තියෙනවා අවස්ථා දෙකක්. එකක් ජානතෝ එකක් පස්සතු. දැනගන්න අවධියක් තියෙනවා, දකින අවධියක් තියෙනවා. ඒ දැන ගැනීමයි දැකීමයි දෙකම සම්පූර්ණ වුණාමයි සියල්ල නිමාවටපත් වෙන්නේ. දකින්න බෑ දන්නේ නැත්තම්. දකින්න පුළුවන් වෙන්නේ දන්න කෙනෙකුට. ඉතින් අපි කිව්වොත් ඉලි මහනේ තියෙනවා බොහොම වටිනා වස්තුවක් සම්පතක් හොයාගන්න කියලා කිව්වොත් කිසිම තොරතුරක් ලක්ෂණයක් නොකිය අපිට ඒ දේ හොයාගන්න බෑ. අපි දන්නේ නෑ මොන වගේ දෙයක්ද මේ හොයන්න කිව්වේ කියලා. හැබැයි අපිට අනුමාන වශයෙන් හෝ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන්නේ මෙන්න මේ වගේ ස්වභාවයෙන් යුක්තයි කියන අනුමාන දැනුමක් හෝ තිබුණොත් ඒ දේ අපිට හොයාගන්න පහසුයි. ඒ වගේ අපිට මේ ශාසනය තුල ඉස්සෙල්ලම දැනගන්න වෙනවා. ඒ දැන ගැනීම තමයි මේ ශාසනයේ මූලික වෙන්නේ. ඒ දැන ගැනීම සඳහායි කල්යාණ මිත්‍ර ආශ්‍රය පනවලා තියෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය හා සත්පුරුෂ ආශ්‍රය මත සසර දුක හා සසර දුකින් මිදීම කියන කාරණාව පවතින්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක කුමන කුමන හේතුන් නිසා පවතිනවාද කියලා හොයාගෙන ගියොත් අවසන් වෙන්නේ අසත්පුරුෂයාගේ. අසත්පුරුෂයා නිසා සද්ධර්මයේ, අසද්ධර්මයේ නිසා ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය නිසා මුට්ටත් සති අසති අසම්පජඤ්ඤය, ඒ නිසා ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය නිසා ත්‍රිවිධ දුස්චරිතය, ත්‍රිවිධ දුස්චරිතය නිසා නීවරණ, නීවරණ නිසා විද්‍යාව, අවිද්‍යාව නිසා සංඛාර, සංඛාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන, පස්ස වේදනා, තණ්හා, උපාදාන භව, ජාති, ජරා, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දක්වා ගලාගෙන යනවා පිළිවෙලින්. නිවන විමුක්තිය, විද්‍යා විමුක්තිය කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් ඒ වගේමයි එතනටම යන සත්පුරුෂ ඇසුරට. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුළ පළමුවෙන් සීලය හෝ සමාධිය හෝ ප්‍රඥාව හෝ සමත විපස්සනාව හෝ විදර්ශනාව හෝ සතිපට්ඨානය හෝ යමක් පැනෙව්වේ. උන්වහන්සේ මේ ශාසනයේ ආරම්භයේ පැනෙව්වේ සත්පුරුෂාශ්‍රය. ඒ සත්පුරුෂාශ්‍රයෙන් අපි සද්ධර්මය අහගන්න ඕන. සද්ධර්මය අහනවා කියලා කියනකොට මොනවැය හරි දෙයකින් සුතවත් වීමම නෙවෙයි. මහා දැනුම් සම්භාරයක් එකතු කර ගැනීමම නෙමෙයි එයින් අදහස් කරන්නේ. සමහර වෙලාවට සතරපද ගාථාවක් අහගත්තත් ඇති. ගොඩක් නෑ ටිකක්. අස්සජී මහරහතන් වහන්සේගෙන් සරියුත් හාමුදුරුවෝ ඒ බ්‍රාහ්මණතුමා උන්වහන්සේගෙන් ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ වහන්සේ කිනම් දහමක්ද විශ්වාස කරන්නේ? කෙමදු දහමකද හැසිරෙන්නේ? ඒ දහම මටත් කියන්න කියපු වෙලාවේ උන්වහන්සේ කිව්වේ මට එච්චර දහමක් කියන්න තරම් මන් දන්නේ නෑ. මම අලුතෙන් මේ ශාසනයට ආපු කෙනෙක්, බොහොම ස්වල්පයයි මම දන්නේ. හැබැයි ස්වල්පයයි උන්වහන්සේ දැනගෙන හිටියේ නමුත් රහත් වෙලා. මහා ලොකු ශ්‍රුතවත් බවක් තිබුණේ නෑ. බුදුහාමුදුරන්ගේ සම්පූර්ණ ධර්මයේ එක ගාථාවකින් ජේ ධම්මා හේතුප්පබවාතේ සංහේතු තථාගතෝ තේ සංචේව නිරෝධෝ එවං ආදි මහා සම්මනෝ. මේ ස්කන්ධයන්ගේ උදේය පිළිබඳව දක්නා නුවණ පිළිබඳව කියන්න තරම් උන්වහන්සේට හැකියාවක් තිබුණා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ බොහෝ ශ්‍රුතවත් වීමක් නෙමෙයි. ශ්‍රුතවත් වීම හොඳයි, ඒක අවශ්‍යයි. නමුත් අප අසන ධර්මයේ තුල අපට ලැබෙන්න ඕන උත්තරයක් තියෙනවා. ඒ උත්තරය නොලැබෙනවා නම් අපි ඒ අහන ධර්මයෙන් ඒ හැටි ප්‍රයෝජනයක් අපට නැහැ. මොකද අපිද මොකද ධර්මය අපට ලැබෙන්න ඕන ධර්මයේ ශ්‍රවණය වෙනකොට අපට අප තුල උත්තරයක් ලැබෙන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මෙහිමයි මෙනෙහි කරන්න ඕන. මෙහෙම මෙනෙහි කළොත් නේද මේ නූපන්න කුසලය, නූපදින් නූපන්න කුසලය කියන්නේ. නූපන් ආශ්‍රවේ නූපදීන් උපන් ආශ්‍රවේ ගෙවෙන්නේ මේ විදිහට මෙනෙහි කළොත් නේද? මේ විදිහට මෙනෙහි කළොත්, මේ විදිහට සිහි කළොත්, මේ විදිහට දැක්කොත් මේ නූපන් අකුසලයේ නූපන් ආශ්‍රවේ උපදින. උපන් ආශ්‍රවේ උපන් ක්ලේශේ උපන් අකුසලයේ වැඩෙනවා. අන්න මේ දැනුම අපිට එන්න ඕන. අපි ධර්මශ්‍රවණයෙන් මේ දැනුම අපට නාවනම් නොයනවනම් ඒතාක් අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබුණද කියන අදහසින් සතුටු වෙන්න බෑ. අපට හරියට සද්ධර්මයේ ලැබුණා නම්, අහන්න ලැබුණා නම්, ඒ අහපු දේ තුළ මේ උත්තරේ අපට ලැබිලා තියෙන ඕන. දැන් ඔබට තාමත් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් නැහැ කියලා කියන්නේ ඒක කියා දෙන, එය දැනුවත් කරන ධර්මය අපට ලැබුණේ නැහැ කියන එක. එබඳු ධර්මයක් අපට නොලැබුණා නම් නොලැබුණේ බුදුරජාණන් වහන්සේ අදහස් කර පරම කල්යාණ මිත්‍රත්වය අපට ලැබිලා නැහැ. ඒ පරම කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේට සම කෙනෙක් ලෝකෙ සරියුත් හාමුදුරුවන් සම්පූර්ණනේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වර්ණකාර හාමුදුරුවන්ට හරියට කමටහන දී ගන්න බැරුව ගියා. මහා පන්තක හාමුදුරුවෝ රහත් වෙලා තමන්ගේ සහෝදරයාට කිව්වා ගෙදර යන්න කියලා. එතකොට ඒ හැකියාව උන්වහන්සේලාටවත් හරියට තිබුණේ නේ. එහෙත් අපට යම් පමණකට හෝ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙපැත්ත දැනුම අපට ලැබුණොත් විතරයිනේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්නේ. පූර්ව ප්‍රතිපදාවක් ආදි බ්‍රහ්මචරියාවක් මගට මග ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න මාර්ගයක් හම්බ වෙන්නේ. එබඳු ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්නේ මේ දෙපැත්ත දන්නවනම්. මේ දෙපැත්ත දන්න කෙනා නූපන් ආශ්‍රව උපදින, උපන් ආශ්‍රව වැඩෙන. නූපන් අකුසලයේ උපදින, උපන් අකුසලයේ වැඩෙන. යම් මනසිකාරයක් වේ නම් වහ වහ ඒක අත්හරින. මතුවෙන හැම වෙලාවකම ඒක යට කරනවා. යටපත් කර කර යටපත් කර කර නූපන් ආශ්‍රවේ නූපදින, උපන් ආශ්‍රවේ ගෙවෙන. නූපන් අකුසලයේ නූපදින, උපන් කුසලයේ අකුසලයේ ගෙවෙන. යම් මනසිකාරයක් ඇද්ද හඳුනාගත්තේ එයම නැවත නැවත භාවිතාවට ගන්න. අන්න ඒ භාවිතාව නැවත නැවත වැඩි වැඩියෙන් දියුණු තියුණු කිරීම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව, පූර්ව ප්‍රතිපදාව, ආදි බ්‍රහ්මචර්යාව කියන තැනින් පැහැදිලි කරන්නේ. එතකොට අපි නිවනට හෝ නිවන් මගට හෝ පිවිසෙනවා කියන්න පුළුවන් වෙන්නේ මොනවා හරි දෙයක් කළා කියන කාරණාව මත නෙමෙයි, මෙන්න මේ කියන දෙපැත්ත හඳුනගෙන. එතකොට අපි උදේ කතා කළා යෝනිසෝ මනසිකාරය කියන එක ලෝකයට සාපේක්ෂක එකක් තියෙනවා. ලෝකයට සාපේක්ෂකව අපි යමක් දන්නවා. අපිට යහපත අයහපත කියලා දෙන, හොඳ නරක කියා දෙන සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ උත්තමයෝ අපිට කියලා දෙනවා මේ වරද මේ අකුසලය මේකට මේ විපාක, මේ නිවරද මේ කුසලය මේ පින, මේ යහපත මේ පැත්තට මේ සොඳුරු විපාක, ඒ හොඳ නරක ඒවට ලැබෙන විපාක කියා දෙමින් යහපතට යොමු කරන සත්පුරුෂයෝ ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හැබැයි දැන් අපිට ඕන එබඳු ඇසුරක්ද ඉක්මවා, ඒ මඟ පෙන්වීමද ඉක්මවා යන නුවණක් අවබෝධයක් යෝනිසෝ මනසිකාරයක් කියන මතකය තියෙන්න ඕන. එතකොට අපි නතර වෙලා නේ, අපි දන්නවා මම තව ඉස්සරහට යන්න ඕන, හොයාගෙන යන්න තියෙනවා කියන කෙනෙක්. මම දැන් මගේ ඉන්නවා කියලා ප්‍රමාද වෙන්නේ නැහැ. මහත් අපි දැන් මාර්ගස්ත්‍යෝ, අපි දැන් මඟඵල ලබලා ඉන්නේ, අපි දැන් මාර්ගයේ ළඟ ඉන්නේ, අපි දැන් මාර්ගයේමයි කටයුතු කරන්න කියලා ප්‍රමාද නැහැ. එතකොට එයා දන්නව තාම මග නෙමෙයි, මගට මගවත් හම්බෙලා නැහැ කියලා. මාර්ගයේ කිව්වේ බ්‍රහ්මචර්යාව, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතෙන්ට යන්න තියෙන මගක් පූර්ව ප්‍රතිපදාව. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒකවත් මට තාම හොයාගන්න බැරි වුණා. ඒ නිසා මග තියා මට මගට මගවත් තාම හම්බ වෙලා නැහැ. ඒ නිසා මට ප්‍රමාද වෙන්න බෑ. මම ඉක්මනින් මේ ජීවිතය තුළ ඒ ටික හරි හොයාගන්න ඕන කියන උවමනාවකින් කටයුතු කළොත්, සොයාගෙන ගියොත්, විමසුවොත් අපිට අමාරු වෙන එකක් නැහැ. ඒ දහම හඳුනා ගන්න, ඒ දහම වටහා ගන්න, ඒ යෝනිසෝ මනසිකාරය මොන වගේ තැනක්ද, ඒ ආශ්‍රවක්ෂය කරන කර්මක්ෂය කරන ප්‍රතිපදාව මොකක්ද, ඒ ආශ්‍රවය මොකක්ද, ආශ්‍රවය කොතනද දෙන්නේ, ඒ ආශ්‍රවය ගෙවන්නේ කොහොමද කියන ප්‍රතිපදාව හඳුනා ගන්න අමාරු නේ. එතකොට පළවෙනි වාරයට අපිට තියෙන්නේ ඒකේ පිහිටන්න නෙමෙයි, ඒක දැනගන්න. ජනතු දැනගන්නවා විතරයි. ඒ දැනගන්නවා කියන තැන තියෙනවා මෙන්න මෙහෙම හිතුවොත්, මෙනෙහි කළොත් මේ දේ වෙනවා. මේ අයුරුසු මනස්කාරය. මෙන්න මේ විදියට අරමුණ දිහා බැලුවොත්, මේ විදියට මෙනෙහි කළොත්, මේ විදියට සිහි කළොත් මේ ආශ්‍රෝගේ වෙනවා. දැන් එයා දන්නවා විතරයි. තාම ආශ්‍රව ගෙවිලා නැහැ, ගෙවලා නැහැ. මෙන්න මෙහෙම කළොත් නූපන්න ආශ්‍රව නූපදිනවා, උපන්න ආශ්‍රවය ගෙවෙනවා, නූපන්න අකුසලයේ නූපදිනවා, උපන්න අකුසලයේ ගෙවෙනවා කියලා දන්නවා එයා. දන්න කෙනෙක් කියලා. එයාට කියනවා සුත වාචකෝ ආර්ය ශ්‍රාවකේ. එයත් ආර්ය ශ්‍රාවකේ. එයාට කියනවා සුත වාචකෝ ආර්ය ශ්‍රාවකෝ. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්. එයා දන්නවා මනසිකරණීයේ ධම්මේ. මනසිකරණීයේ ධම්මේ යමක් මෙනෙහි කළ යුතු නම් ඒ දේ මෙනෙහි කළ යුතුයි කියලා දන්නවා. අමනසිකරණීයේ ධම්මේ යමක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි නොකළ යුතුයි කියලා දන්නවා. අශ්‍රුතවත් කෙනා අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා, මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා, මෙනෙහි නොකළ යුතු ධර්මයක් ඇත්නම් ඒක යා මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු ධර්මයක් ඇත්නම් ඒක මෙනෙහි කරන්නේ නැහැ. සෝයේවං අයෝනිසෝ මනසිකරොන්තෝ චන්නං දිට්ඨේනං අඤ්ඤතරා දිට්ඨි උපජ්ජති. අනේ යාට ඒ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරන නිසා, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන නිසා යාට චන්නං දෘෂ්ටි හයකින් එකක් ඒකාන්තයෙන් උපදින. එක්කු මම ඇත කියලා, එක්කු මම කියලා කෙනෙක් නෑ කියලා. ආත්මව සිට ආත්මය දකිමි, ආත්මව සිට අනාත්මය දකිමි, අනාත්මව සිට ආත්මය අනාත්මය දකිමි, ආත්මය දකිමි. එහෙම නැත්තං මේ සැප විඳින, වේදනා විඳින, කතාබහ කරන, කුසල අකුසල විපාක විඳින මේ කෙනෙක් ඉන්නවා කියන අදහස ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ බඳු අදහසක් ඇති වුණොත් ඒකට කියනවා දෘෂ්ටිගතය. දිට්ඨිගතං දිට්ඨිගහණ දෘෂ්ටිග්‍රහණය දිට්ඨිකාන්තාරය. දෘෂ්ටිය සම්මාදිට්ඨිය විනිවිද යනවා. දිට්ඨි කම්පනය දිට්ඨි සංයෝජනය. ඒ බඳු දෘෂ්ටියකින් යුක්ත කෙනෙක් කිසිදාක නපරිමුච්ඡති දුක්ඛස්මාති වදා. එයා දුකින් මිදෙන්නේ නැහැ කියලා කියනවා. එනිසා සුතවත් ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දන්නවා. නොමෙනෙහි කළ යුතු දේ දන්නවා. එයා නොමෙනෙහි කළ යුතු දේ අත්හරින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ. මනසිකරණීයානං ධම්මානං මනසිකාරා. මෙනෙහි කළ යුතු යමක් ඇත්තම් ඒක මෙනෙහි කරනවා. එතකොට දැන් අන්න එයා දන්නවා. ඉස්සෙල්ලා අපට තියෙන්නේ දැනගන්න. ඒක දැනගත්තට එතට පිහිටා ඉන්න බෑ. දැන් හොඳටම දන්නවා මේ 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 ක්ලේශය හටගන්න මෙහෙමයි, මේ සසර හටගන්න මෙහෙමයි කියලා දන්නවා විතරයි. දන්නවා වුණාට එතන නිවැරදි වෙන්න බෑ. ඒ සඳහා නුවණ මදි. සිහිය මදි, සමාධිය මදි, සීලය මදි. අන්න ඒ දැනගත්ත කෙනාට නුවණින් කළ යුත්තක් තියෙන්නේ කියලා දැන් දන්නවා හොඳටම. නුවණින් කළ යුත්ත කරන්න බෑ දෙපය හොඳට පිහිටුවා ගන්න නැතු. හොඳට ඉන්න තැනක් ඕන, නොසිල් වෙන තැනක් ඕන, සමාධියට අවශ්‍යතාවය වෙනවා. නුවණින් මේ කාර්යය කරන්න නම්, නුවණින් මේ පහර දීම කරන්න නම්, නුවණ නැමැති ආයුධයෙන් පහර දෙන්න දෙපය හොඳට පිහිටවා ගත්ත දෙනක් ඕන. එනිසා යාට සමාධිය අවශ්‍යතාවය දැනෙනවා. අනේ ආපහු පහළට එනවා. නුවණේ අවශ්‍යතාවය උදෙසා සමාධියේ උමනාව දැනෙනවා. සමාධිය වඩන්න ගියාම යාට තේරෙනවා සමාධිය සම්පූර්ණ කරන්න බෑ, සමාධිය වඩන්න බෑ සීලය සම්පූර්ණ කරන්නේ නැතුව. සිල් අඩු කරගෙන සමාධිය වඩන්න බෑ. ඉන්ද්‍රිය අසංවර කරගෙන සිත සමාධිමත් කරන්න බෑ. අන්න එයාට පහළටම එන්න වෙනවා, සීලය කියන තැනට එන්න වෙනවා. දැන් එයා සීලය පුරන්නේ හරි එකන්ත සීලයක්. මේ සිල් රැකලා දිව්‍ය ලෝකෙ යන්න නෙමෙයි, සතරාපායෙන් මිදිලා සුගති සැප ලබන්න නෙමෙයි. එයා දන්නවා අද සීලය සම්පූර්ණ කළොත් සීලය සමාධිය කෙලවරකට පවතින්නේ. ඒකාන්තයෙන් මගේ හිත සමාධිමත් වෙනවා කියන නුවණ තියෙන එයාට. එයා දැනුම දිනවා. සීලය පිරුණොත් සමාධිය ලැබෙනවාමයි කියන දැනුම තියෙනවා. ඊළඟට එයා සමාධිය වඩන්නේ ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි. එහෙම භව තෘෂ්ණාවක් ඒක නෑ, භව රාගයක් ඒක නෑ. එයාට සමාධිය අවශ්‍යතාවයේ තියෙන නුවණින් කළ යුත්ත ඒ ආශ්‍රව ගෙවන තැන පිහිටා ඉන්න. බබලෝ යන්න නෙමෙයි. මතු ආත්ම සුඛයක් උදෙසා නෙමෙයි. එයා දන්න සමාධිය ලැබුණොත් මේ ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දකින්න පුළුවන්. සමාහිතෝ භික්ඛු යතා භූතං පජානාති. ඇත්ත දකින්න. එයා දන්නවා ඇත්ත දැක්කොත් ජතා භූතං පජානන්තෝ නිබ්බින්දති. ඇත්ත දැක්කොත් මේ අපි අද ඇලුම් කරන, ප්‍රිය කරන සොඳුරුයි කියලා දකින, අපි උදේ කතා කළේ සොඳුරුයි කියලා දකින තැන පළඟැටියාගේ දැක්ම වැරදි කියලා පේනවා. පළඟැටියා වගේ අපි ඇලුම් කරලා තියෙන වැරදි තැනකයි කියලා දකිනවා. අපි දුකටම ඇලුම් කළ බව දකිනින් ඒ දුකෙහි කලකිරෙනවා. අපි සැපයි කියලා හිතාගෙන හිටි තැන දුකයි කියලා එදාට තියෙන. එදාට එතනට ඇලුම් කරන්නේ කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති. කලකිරුනොත් නොඇලෙනවා. ඇලෙන්නේ නැහැ එදාට ඒක. ඒ ස්කන්ධයන් ඇලෙන්නේ නැහැ, නොඇලෙනවා. නොඇලුනොත් මිදෙනවා. විරාගා විමුච්ඡති. නොඇලුනහම මිදෙනවා. විමුත්තම් හි විමුත්ත මිති ඥානං හෝති. මිදුණු කල මිදුනේ යන නුවණ අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානයද ලබයි. එවිට කීනා ජාති වූ සිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති කියලා සීලු කටයුතු නිමා කළ බව මේ ප්‍රීති වාක්‍ය ලොවහමු වෙහි රහතන් වහන්සේ නමක් හැටියට අභිහිතව සිංහනාදයක් කරන. මේක තමයි මේ ශාසනයේ තියෙන ගමන් මඟ පිළිවෙත. එතකොට අපිට අමාරු කාර්යය තමයි මේ දැනගන්නවා කියන එක. දැනගත්ත කෙනාට දකිනවා කියන එක අමාරු නේ. දැනගත්තොත් ඒ දැනගත්ත පමණකින් එයා වාසනාවන්තයි, භාග්‍යවන්තයි. අර සරකාණි දැනගෙන තිබුණා. දැනගත්ත දේ යාට දකින්න වැඩි වෙලාවක් ගියේ නෑ. අර පිරිහුණු ජීවිතය තුල වුණත් ලැබිච්ච පුංචි ඉඩ ප්‍රමාණවත් වුණා. ඒක යම් පමණකට දැක ගන්න. එනිසා දැනගත්තොත් ඒ දැනගත්ත කෙනත් ආර්ය ශ්‍රාවක සුතමාචකෝ ආර්ය ශ්‍රාවක. එනිසා අපට ක්‍රියාව හම්බ වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ හම්බ වෙන්නේ දැනගත්ත කෙනෙකුට. දැන් අපට පටන් ගත්ත දැනම සතිපට්ඨානෙ. එහෙම හම්බ වෙන්නේ නැහැ මේ ශාසනය. සතිපට්ඨානෙ පනවලා තියෙන්නේ මෙන්න මේක දැනගත්ත කෙනාට. මේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳව දැනුවත් වෙලා ඒ දැනුමෙන් එයා ප්‍රායෝගික වෙනව ඇත්ත නේද? මේක මෙහෙම 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 බලනකොට මෙහෙම වෙනව නේද? මෙහෙම බැලුවොත් මෙහෙම වෙනව නේද කියන මේ දෙපැත්ත යාට හොඳටම පැහැදිලි. අනුන්ගේ දැනුමක් නෙමෙයි එතකොට, තමන්ගේ දැනුමක් බවට පත් කරගන්න ඕන. තමන්ගේ දැනුමක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ශ්‍රාවකයන්ට කියන්නේ, මහණෙනි මං කිව්වා කියලා කියන්න එපා, මගේ එකක් කියන්න එපා. තමන් ලැබුව අත්දැකීම තමන්ගේ දෙයක් කියන්න කියලා. එතකොට ඒ ධර්මයේ තමන්ගේ එකක් වෙනවා. තමන් විසින් විමසලා බැලුවහම ඇත්ත තමයි. ඒක එහෙමමයි. ධර්මයේ පහදෙන්නේ එහෙමයි. අත්තං උපපරික්කති. ඒ අර්ථයේ පරීක්ෂා කරනකොට ඇත්තමයි. එහෙම වෙනකොට නේද මේ ආශ්‍රව උපදින්නේ? මේ කර්ම සකස් වෙන්නේ එහෙම නේද? ඉතින් අපි වෙනම කතා කරන්න ඕනේ ගැන කොතනද කොහොමද කියලා. එතකොට මෙන්න මේ විදිහෙන් දැනගත්ත කෙනාට ඒ දැනගත්ත කියලා ඒ ආශ්‍රවයේ ක්ලේශය ගෙවන්න බෑ. ඒ ආවරණය, ඒ සංයෝජනය බිඳින්න බෑ. ඊට වැඩි සමාධියක අවශ්‍යතාවය තියෙනවා. ඒ නුවණින් කළ යුතු සඳහා සමාධියට සීලය අවශ්‍ය වෙනවා. අන්න එතකොට සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය. ත්‍රිශික්ෂා මාර්ගය. එතකොට එතනත් සීල සමාධි ප්‍රඥා. ඒක සීල සමාධි ප්‍රඥා. ඒ ටික සම්පූර්ණ කරනකොට නුවණින් අර ඇත්ත දකිනවා කියන අවස්ථාවට එනකොට ඒ සීල සමාධි ප්‍රඥා කියන එකත් තවත් නමකින් හඳුන්වනවා. එතකොට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා බවට. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. ඒක මාර්ගයේදී. එනිසා අපි සීල සමාධි ප්‍රඥා අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා දක්වා වඩන්නවා. එතකොට තමයි මේ ප්‍රඥාවේ කාර්ය සම්පූර්ණ වෙන්නේ, නිමා වෙන්නේ. ඉතින් එහෙම යන ගමනක නිමාවයි බුදුදහමෙන් අපට කියන්නේ. එනිසා අපිට ඊ දහම අහගන්න, දැනගන්න බැහැ. වික්ෂිප්ත මනසකට අපි කොච්චර කියලා දුන්නත්, කල්යාණ මිත්‍රයෝ අපිට කොච්චර හම්බ වුණා, අපේ හිත වික්ෂිප්ත නම් මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කලයක් මුනින්නවල වතුර කොච්චර වක් කළා කලේ පිරෙන්නේ. හිල් වෙච්ච කලයකට වතුර කොච්චර වක් කළා කලේ පිරෙන්නේ. සමහර වෙලාවට අපි මුණින් නෙමු කල විදි වගේ හිල් වෙච්ච කල වගේ වෙන්නත් පුළුවන්. එනිසා අපිට වගකීමක් තියෙනවා අප පිළිබඳව. මේ ජීවිතය තුළ මොකක්ද කළ යුත්තේ? මේ ජීවිතයේ මේ බුදුසසුනක් ඇති කාලේ මේ මනුෂ්‍යාත්ම භාවයකට ආවි කොහොමද? මෙච්චර මිනිසුන් ඉන්න ලෝකේ ස්වල්පයක් වූ බෞද්ධයන් සම්‍යක් දෘෂ්ටිකයන් අතරට නාමිකව හෝ එකතු වුණේ කොහොමද? මහා සසර පුණ්‍ය මහිමයකින්. ඒ එකතුව වුණේ නිකන් නෙමෙයි. මේ අවසාන අවස්ථාව ප්‍රයෝජන ගන්න ආයි මේ ගෞතම සාසනේ ඉඩ නොලැබෙන්න පුළුවන්. මේ අන්තිම මොහොත වෙන්න පුළුවන්. සෙන සම්පත්තිය මේ ක්ෂණේ අපිට ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ මොහොතේ කළ යුත්තේ හඳුනා නොගත්තොත් ආයි කල්ප කීයක් යයිද අපට මෙබඳු දුෂ්ටක්ෂණ වලින් මිදිච්ච සෙන සම්පත්තියක් ලැබෙන්න හිතන්නවත් බැ. ඒ නිසා මේ අවස්ථාව මගහරින්න එපා, මගහරින්න දෙන්න එපා. අපි ඕනතරම් සංසාරේ හම්බ කළා. චක්‍රවර්ති රාජ්‍ය දක්වා මනුස්ස ලෝකයේ සම්පත් එකතු කළා ලැබුවා. දේවත්වය සක්‍රත්වය දක්වාම, බ්‍රහ්මත්වය මහා බ්‍රහ්මයා දක්වාම අපි ගියා. ඒ සියලු සැපවිත්. හැබැයි ඒව සීනයක් වගේ අද නෑ, අතහැරිලා. පෙර ආත්ම භාවයේ අපි කොච්චර දේවල් එකතු කරලා තියෙන්නේද? අපි හිටගෙන ඇවිල්ලා නෑනේ දාලා. මෙහෙ ඔය ඕන තරම් එකතු කරපු අය ඉන්නවනේ. කෝ අරගෙන යනවා කවුරුව? ඔය ඔක්කොම තියලා යන්නේ, ගෙනියන දෙයන්නේ. අපිටත් එහෙමයි. කොච්චර තිබුණත් කොච්චර එකතු කළා ඉස්සෙල්ලා එන තැනින් ඉස්සතින් ආවා වගේ මෙතනෙත් උව දාලා යන්න වෙනවා. අපි හුඟක් වැඩියෙන් ජීවිතේ මහන්සියනේ අතහැරලා යන දෙයක් වෙන්නේ. අත් නොහැර මේ දුකෙන් මිදීම දක්වා පිහිට වෙන දේ වෙනුවෙන් අපි වෙන මහන්සිය කැප කරන කාලය බොහොම අල්පයි, බොහොම සල්පයි. එනිසා අපට ඒ ධර්මය අහද්දිත් අහද්දිත් නොවැටෙන්නේ අපේ සිත ඒ තරමටවත් නුසුදුසු නිසා, වික්ෂිප්ත නිසා. නීවරණ ධර්මයන්ගෙන්, ආවරණ ධර්මයන්ගෙන් වෙහිලා මලකඩ බැඳිලා. ඒ නිසා අපි මෙන්න මේ මල ඉවත් වෙන, නීවරණ ඉවත් වෙන, හිත පවිත්‍ර වෙන, පිරිසිදු වෙන වැඩපිළිවෙලක් අපිට ඕන භාවනා නමින්. බුදුරජාණන් වහන්සේ ওই වත්ථූපම සූත්‍රය වස්ත්‍රයක් උපමා කරලා කරන දේශනාවක් තියෙනවා. යම් වර්ණයක් රෙද්දකට පඳු පොවන, වර්ණ ගන්වන කෙනෙක් අපිරිසිදු දෙලි කුණු තැවරුණු වස්ත්‍රයක් බොහොම වටිනා ස්වර්ණමය වර්ණවත් වූ වර්ණ භාජනයකට දැමුවත් ඒක යහපත් වර්ණයක් ඇති වෙන්නේ නැහැ. ඒ වස්ත්‍රය කිලිටි. ඒක දුරු වර්ණයි. මඩ දූවිලි තෙවරිලා. ඒක මනා වූ වර්ණවත්ව ඒ රෙදි කඩ ප්‍රයෝජනවත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අර වර්ණයේ තියෙන, වර්ණ භාජනයේ තියෙන වරද්දක් නෙමෙයි. රෙදි කඩේ වැරද්ද. එනිසා අපේ හිතත් සමහර වෙලාවට ඒ දුහුවිලි දෙලි වැකුණු වස්ත්‍රයක් වගේ වුණොත් අපිට කොච්චර ධර්මය ඇහුණත් ඒක රඳන්නේ නැහැ. මඩ දුහුවිලි තැවරුණු වස්ත්‍රයට වර්ණ උරාගන්නේ නැහැ වගේ අපේ හිතට උරාගන්නෙත් නැහැ. එනිසා අද අපිට හුඟක් වෙලාවට තියෙන්නේ මේ අහන දේවල් මතකයට එන්නේ නැහැ. මතකයට එන විදියට අහන්න බෑ. මේ කය මේ තැන්වල ඉන්නවා හරියට පිළිම තිබ්බා වගේ. හිත ඒ වුණාට කම්මලක් වගේ. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, ගෙදර යනවා, කොළඹ යනවා, අරේ යනවා, මෙහෙ යනවා, කොච්චර වැඩ දෙයකට. හිත එක තැනක තියාගෙන ඒ ධර්මයට සවන්පත් යොමන්න අපි තාම අසමර්ථයි. ඒ නිසා මේවා ඇහෙනවා, අහනෝ නෙමෙයි. ඇහෙන එකයි අහන එකයි දෙක. දැන් අපි පුංචි කාලේ අපට කියා දුන්නු කවි, කතා, සින්දු සමහර ඒවා තාමත් මතකයි. සමහර ඒවා අද නෙමෙයි, ඒදත් මතකයි. ඒ අපි හොඳින් අවධානයෙන් අහගෙන හිටපු පාඩම් අදත් මතකයි. හැබැයි අපි වෙන වෙන දේවල් කර කර වෙන දේවල් ගැන හිත හිත කියා දුන්නු දක්ෂ ගුරුවරු පවා කියා දුන්නු පාඩම් එදත් මතකනේ, අදත් මතකයි. ඒ නිසා අපේ හිත යාවරණ ධර්මයන්ගෙන් වැහිලා. සංඝාරව කියන බමුණා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනව, බුදුහාමුදුරුවනේ ඉස්සර මම හරියට ශිෂ්‍යෝ හදපු කෙනෙක්, දහස් ගණන් ශිෂ්‍යෝ බිහි කළ කෙනෙක්, මට ඉස්සර බොහෝ දේ කියවපු දේ ගැන කවර කතාද, වරක් දෙකක් ඇහුණු දේ පවා මතකයි මට හොඳට. හොඳට පාඩම් ගෙටි ඕන වෙලාවක සිහි කර ගන්න පුළුවන්. බුදුහාමුදුරුවනේ අද වරක් දෙකක් අහපු කියපු දේ ගැන කවර කතාද, බොහෝ වාරයක් කළ කී දේවත් මට මතක හිටින්නේ නෑ. මොකද ඒ කියලා බුදුහාමුදුරු උපමාවක් පෙන්නනවා. හොඳයි සංඝාරව, ඔබට හැකි විදිහකින් උත්තර දෙන්න. උන්වහන්සේ විමසනවා, වතුර භාජනයක් අරගෙන මේ වතුර භාජනයේට යම් යම් තීන්ත වර්ග වර්ණ යොදලා අහනවා, දැන් මේ වතුරේ අඩියේ තියෙන දෙයක් දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් නුඹට මේ වතුර භාජනයට මුහුණ යොමු කළාම උඹේ මුහුණේ සලකුණ නිමිත්ත බලන්න පුළුවන්ද? ස්වාමීනි, මේක වර්ණ සහිත නිසා බලන්න බෑ, පේන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා, මේ වතුර ලිපේ තියලා කැකෑරෙන වතුර වතුනක් පෙන්නලා, බමුණ දැන් මේ කැකෑරෙන වතුරේ අඩියේ තියෙන දෙයක් දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට මූණ ලං කළා මුහුණේ නිමිත්ත සලකුණ ඡායාව බලන්න පුළුවන්ද? ස්වාමීනි බැ. ඊළඟට උන්වහන්සේ නැවතත් පෙන්නනවා, දිය සිවෙල් වලින් වතුර වෙහිච්ච බඳුනක් පෙන්නලා, බමුණ මේ වතුරේ අඩියේ තියෙන දෙයක් දකින්න පුළුවන්ද? නුඹේ මුහුණේ නිමිත්ත සලකුණ ඡායාව බලන්න පුළුවන්ද මේ වතුරට ලං වෙලා? බෑ ස්වාමී. වතුර භාජනයක් අරගෙන සොලවලා රැලි නංවල අහනවා, මේකෙන් පුළුවන් ද අඩියේ තියෙන දෙයක් බලන්න, ඔබේ මුහුණේ නිමිත්ත බලන්න පුළුවන්ද? මේකෙත් බෑ ස්වාමී. මඩදී එහෙම නැත්නම් අඳුරක අඩියේ තියෙන දෙයක්, එහෙම නැත්තම් නුඹේ මුහුණේ නිමිත්ත බලන්න පුළුවන්ද? බෑනේ ස්වාමීනි. එහෙනම් බමුණ නුඹලත් තියෙන්නේ ඔන්න වගේ හේතු ටිකක් තමයි. මේ වතුරට වර්ණ මිශ්‍ර වුණා වගේ තමයි නුඹේ හිතෙත් කාමච්ඡන්දය කියන නොයෙක් නොයෙක් දේ ඇලුම් කරන ප්‍රිය කරන කැමැත්ත යෙදිලා තියෙනවා නම් බලවත් මේ තීන්ත දියවෙච්ච වතුරක් වගේ මුහුණේ නිමිත්ත බලන්න බෑ, අඩියේ තියෙන දෙයක් බලන්න බෑ. එනිසා නුඹට ඕනෑ විටක යමක් සිහි කරගන්නත් බෑ, සිහියට මතකයට අලුතෙන් යමක් ගන්නත් බෑ. ඒක ආවරණය. කැකෑරෙන ජලය වගේ නුඹේ හිතේ නිතර නිතර මතුවෙන කෝපය තරහව තියෙන කෙනෙකුටත් යමක් සිහි කරගන්නත් බෑ, ඇතුලේ තියෙන දෙයක් ඇතුළට යමක් ගන්නත් බෑ. කැකෑරෙන වතුරක් වගේ දියසෙවෙල් භාජනයේ අඩියේ තියෙන දේ දකින්න බෑ, මුහුණේ නිමිත්ත බලන්න බෑ. ඒ වගේ තීන මිද්දේ කම්මැලිකම අලසකම හිතේ යෙදෙනවා නම් එයාටත් බෑ, ඇතුළට යමක් ගන්නත් බෑ, ඇතුළේ තියෙන දේ සිහි කරගන්නත් බෑ. ආවරණය. කැකෑරෙන ජලය වගේ, සෙලවෙන ජලය වගේ උද්දච්ච කුක්කුච්ච. කල නොකල දේ පිළිබඳව ඇතිවෙන පසුතැවීම, කලකිරීම. එබඳු ගති හිතේ ඇති කෙනෙකුටත් ඇතුළත යමක් සිහි කරගන්නත් බෑ, ඇතුළට යමක් ගන්නත් බෑ. ආවරණය. අඳුරේ මඩදී අඩියේ යමක් දකින්න බෑ, මුහුණේ සලකුණ බලන්න බෑ. ඒ වගේ විචිකිච්ඡාව සැකය තියෙනවා නම් ඒ සැක සහිත හිතට ඇතුළට යමක් ඉන්නෙත් නෑ, ඇතුළේ යමක් එළියට ගන්නත් බෑ. ඉතින් ඔය පහ තමයි අපිටත් තියෙන. අපිටත් බාධක වෙලා තියෙන ඔය පහ. පාරමී වල අඩුවක් නෙමෙයි. සසල පුරු පින් කුසල් වල අඩුවක් නෙමෙයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත් බාහිරයෙන් ආධ්‍යාත්මයෙන් ඔන්න ඔය ආවරණ ධර්ම ටිකත් අඩුව තියෙන. ඔය ආවරණ ධර්මයන්ගේ අඩුව ඉවත් කරගෙන නිවැරදි කරගෙන හොඳ ආශ්‍රයක් ලැබුණොත් නිවන් දකින්න හේතු සම්පත් ඇති අය තමයි මේ මනුස්ස ලෝකේ බෞද්ධයෝ වෙලා සම්මා දිට්ඨිකයෝ වෙලා ඒකාන්තයෙන් සත්පුරුෂ ඇසුරක ඉපදිලා ඉන්නේ. ඒ ටිකයි බාධාව වෙලා තියෙන්නේ අපිට. එනිසා ඒ බාධකය ඉවත් කරගෙන සත්පුරුෂ ඇසුරකින් හොඳ ධර්මයක් අහගෙන හරි විදිහට ඒක මනසට ගන්න, ඒක මනස මෙහෙවන හැටි අහ දැන ගන්න අපිට ඕන වෙනවා. ඉස්සෙල්ලා මනස ඊට සුදුසුකම් හදා ගන්න. අන්න ඒ සඳහා බණ අහන්නත් වික්ෂිප්ත නැති මනසක අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා සති සම්පජඤ්ඤය සිහිය හා නුවණ කියන දෙකේ අවශ්‍යතාවය තියෙනවා. සිහි නුවණ කියන දෙකෙන් අපි අපේක්ෂා කරන්නේ අතීතයට නොඇති, අනාගතයට නොඇති වර්තමානයක මනස පවත්වන්න පුළුවන් නම් ඒක තමයි සති සම්පජඤ්ඤයෙන් අපි අපේක්ෂා කරන්නේ. අතීතයට වැටුණු මනස කෙලෙස් සහගතයි, මුලා වෙලා. අනාගතයට වැටුණු මනස, අනාගතයේ අරමුණු කරගත් මනස කෙලෙස් සහගතයි. ඇත්ත පේන්නේ අන්දයියා, වර්තමානයේ යගෙන් අතහැරිලා. එනිසා අපිට ඉස්සෙල්ලා මේ අතීතයට නොගොස් වර්තමානයට නොගොස්, අතීතයට නොගොස් අනාගතයට නොගොස්, අතීතයේ අනාගතයේ දෙක අතහැරලා වර්තමානයක පිහිටන්න කරන උත්සාහයක අවස්ථාවේ තියෙනවා. ඒ වර්තමානයක පිහිටියොත් මේ නීවරණ ධර්මයන් ඉවත් කිරීම සඳහා වෙන කළ යුත්තක් නෑ. අන්න ඒ නීවරණ ධර්මයන්ගෙන් ඉවත් කරගත් මනස තමයි සුදුසු වෙන්නේ අර කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අහන ධර්මයට අනුව එහෙනම් කළ යුත්තේ මේක නේද කියන නිශ්චිත භාවයට යන්න. ඒ නිසා අපිට තියෙන බාධකය මේ ආවරණ ටික. ඒ ආවරණ ටික ඉවත් වෙන්නේ නෑ නිකන් බණ ඇහුවට. බණ අහන්නත් කලින් මෙන්න මේ මනස සුද්ධ කරගන්න ඕන. අර පිරිසිදු වස්ත්‍රයක් අර තීන්ත සායම් වතුරේ දැමුවොත් මනා වූ වර්ණය ත්‍රිති කඩක් බවට පත් වෙනවා. බොහොම වටින රෙදි කඩක් බවට පත් වෙනවා. හැබැයි කුණු දූවිලි තෙවරුණු වස්ත්‍රයක් දැම්මොත් ඒ වර්ණ භාජනයේටම ඒක තවත් තව ලස්සන වෙලා කියලා. ඒ වගේ අපිටත් මේ හන ධර්මයේ උරා ගන්න නම්, මනසේ රැඳෙන්න නම් හිතේ තියෙන මේ කෙලෙස් හුණු ඉවත් කරගන්න. එනිසා ඉවත් වෙන්නේ නෑ නිකම්. ඒ සඳහා සති සම්පජාඤ්ඤය. එනි සති සම්පජාඤ්ඤයෙන් අපි අදහස් කරන්නේ මේ වර්තමානයේක සිත රඳවන එක. ඒ වර්තමානයේක සිත රඳවීම සඳහා තමයි මේ ශාසනයේ 40 කමඨහන් කියලා තියෙන ඔක්කොම ටික. ඒකේ 아무තු කමඨහනක් කියලා නැතත් කමක් නෑ. ඔබට පුරුදු හැකි ඕනම තැනකින් පටන් ගන්න. දැන් බලන්න පරීක්ෂා කරලා අපේ හිත කොච්චර අසංවරද, අසති අසම්පජඤ්ඤද කියලා පුළුවන් නම් කෙනෙක් මට කියන්න ඉතිපිසෝ ගාථාවේ ඒ පද නමේ අකුරක්වත් එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ එකම සිහියෙන් නුවණින්. සිහියයි නුවණයි දෙකම එකට තියාගෙන එක අකුරක්වත් වෙන අතකට සිහිය යන්න නොදී පුළුවන්ද කියලා ඉතිපිසෝ ගාථාව කියන්නේ. අපි කාටවත් බැහැ. ඒ තරන් අපේ අසති අසම්පජාන සිහිනුවන නෑ අපට. හොඳයි හිතල බලන්න හිතේ මේක නොතේරෙනකම නිසාම කියයි ඕ මට පුළුවන් කියලා. හැබැයි සති සම්පජඤ්ඤේ කියන හඳුනාගත්තොත් තේරෙනවා අරහං කියන කොට සම්මා සම්බුද්ධෝ කියලා කියන වෙන දිහාවක හිත දුවලා තියෙනවා. අර කැසට් එකක් CD එක දැම්මා වගේ පටිය වැඩ කරනවා. හැබැයි අපේ හිත එහෙම හිතුවල. දැන් අඩුතරමින් ඒ අරහං සම්මා සම්බුද්ධෝ කියන වචනයත් එක්ක රූපාක්ෂරය ඒ රූපාක්ෂර සිතෙන් දකිමින් ඒ බුදුගුණ පාඨය කියවන්න ගියොත් උන් අපට තේරෙවි මේ පද නමේ කියව ගන්න තරම් වෙලාවක්වත් අපේ හිත ඒකාග්‍ර කරගන්න ඒක අරමුණකට ගන්න කොච්චර අමාරුද කියලා. ඒ නිසා දැන් අපිට තියෙන භාවනා කරන වෙලාව දැන් අපි අත්දැක බලමු අපේ හිත ගැන. නේද? පුළුවන්ද කියලා මේ පද නමේවත් කියාගන්න බලන්නකෝ මං කිව්වට නෙමෙයි ඇත්තක්ද කියලා. නේද? එතකොට තේරෙයි අපේ හිත අපිට කොච්චර නපුරුද. අපේ හිත අපිට කොච්චර වින කරනවද? මේ සිත තරම් අපට සතුරු වෙන බලයක් ලෝකේ නැහැ. සිත හැම තිස්සෙම අපිව අපට විරුද්ධව මායාවගේ පෙත්ත ගන්න. හැම තිස්සෙම අපිව සසරේ රඳවන්න අපායට ගෙනියන්නයි. සිත හැම තිස්සෙම සූදානම් වෙන්නේ. ඒ නිසා සිත කොච්චර සතුරෙක්ද, වදකෙක්ද, මායෙක්ද කියලා හඳුනා ගන්න. ඒ නිසා මේ මායාව, මේ වදකයාව ඉක්මවන්න ඕන. එනිසා අපි දැන් ටික වෙලාවක් බුදු ගුණ පාඨය වෙන්න පුළුවන්, කරණීයමෙත් සූත්‍රය වෙන්න පුළුවන්, වෙනත් ගාථාවක් වෙන්න පුළුවන්. මොකක් හරි කියලා බලන්න. නැවත නැවත ඒ කියවන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ආනාපාන සතියට හිත තියන්න බලන්න. ආනාපාන සතියට හිත තිබ්බොත් මේක තේරෙන්නේ සමහරලාට. දැන් හිතනවා දැන් එකක් ආනාපාන ආස්වාසිය දැනෙනවා. ප්‍රාස්වාසියත් අතහැරිලා තව බොහෝ වාරයකින් ආයෙ එකක් දැනෙනවා. බොහෝ වෙලාවක් ගිහිලා ආයෙ එකක් දැනෙනවා. ඉතින් අතර දන්නේ නැහැ. අතහැරිච්ච වාර ගණන දන්නේ නැහැ. ඒ නිසා හිතනවා ආනාපාන සතිය වැඩුවේ කියලා. කවදාවත් ආනාපාන සතිය වැඩලා නැහැ. ආනාපාන සතිය විනාඩි 5ක් හරි වැඩුවා නම් ඕම වෙන්නේ නැහැ. මේට වඩා ආනාපාන සතිය අපි විනාඩි 5ක් වෝ හරියට වැඩුණා නම් අපේ චර්යාව මේට වඩා එහෙම් පිටින් වෙනස් වෙනවා. අපි තාම වඩන්න හදනවා. වඩන්න හදනවා. අර අපේ ගම්වලට ආවලු මුස්ලිම් මුදලාලි කෙනෙක්. පැදුරු තියෙනවනේ ඉස්සර ආන කියලා එක. අකුල අකුල තියෙන පැදුරක් දුන්නලු එන මුදලාලි උන නිදාගන්න. උදේ නැගිලා ආන මුදලාලි නිදාගත්තද? නෑ හාමිනේ තාම නිදාගන්න හදනවා. පැදුර දිග අරගෙන යනවා මේ පැත්තෙන් දිගාරනකොට අර පැත්තෙන්. යා එළි වෙනකම්ම පැදුර එල්ලුවා. ඉතින් අපිත් හැමදාම භාවනා කරන තාම භාවනා කරන්න හදනවා. ඉතින් කවදා හරි මේක ඉවර වෙන්නත් එපා. එනිසා බලමු අපි හිත හඳුනගෙන. අපේ හිත හඳුනගත්තාම එතකොට අපිට පුළුවන් මගේ හිතේ ස්වභාවය මේක, මේකට මොකද්ද පිළියම කියලා හරියට හොයාගන්න. බෙහෙත හඳුනගන්න පුළුවන්. දැන් මම ලෙඩේ හඳුනන්නේ නැත්තම් මට බෙහෙත ගැන අහන්න බෑනේ. ඒ නිසා ඇත්තටම හඳුන ගන්න බලන්න තමන්ගේ හිත තමන්ට අවනතද කියලා. එක විනාඩියක් හරි තියන්න පුළුවන්ද කියලා. එක විනාඩියක් හරි තියාගෙන බලන්න එක විනාඩි දෙකකට වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි අවශ්‍යතාවය. ඒක තමයි වීරිය. සති සම්පජඤ්ඤයට ඕන කරනවා. අර සතර සම්‍යප්පදන් වීරිය. එනිසා දැන් අපි ටික වෙලාවක් නිහඬව භාවනා කරමු.
දුක්ඛං අච්චේති. වීරියෙන්ම තමයි දුක ගෙවන්න පුළුවන්.
එනිසා දැන් අවශ්‍යතාවයේ තියෙන්නේ ඒ දුක ගෙවීම සඳහා වීරිය. වීරිය යදනවා කියලා කියන්නේ දැන් ඔන්න ඔතනදි තමයි අපිට වඩන්න තියෙන ධර්මතා අපි හිතාගෙන ඉන්නේ භාවනාව කියලා. එකක්. වැඩි යුතු ධර්මතා තියෙනවා කියද? පහ. මොනවාද ඒ පහ? ශ්‍රද්ධාව වැඩි යුතුයි. වීරිය වැඩි යුතුයි. සිහිය වැඩි යුතුයි. සමාධිය වැඩි යුතුයි. නුවණ වැඩි යුතුයි. එතකොට අපට මේ භාවනාවේදී පුළුවන් මේ පහෙන් එකක් හරි වඩන්න. දැන් අපේ හිත විසිරෙනවා. හිත තියාගන්න බෑ කියමුකෝ. දැන් ඔන්න සිහිය වඩන්න බෑ කිමු. හැබැයි Taman හිතන මම මේ ඉරියව්ව වෙනස් කරන්නේ මං වීරියෙන් මේ වෙලාව ඉන්නවා කියලා ඒ ඉරියව්වට සිත තියලා මම මොන දුකාවත් මේක විඳ දරාගෙන ඉන්නවා මේ කියලා කිතුවා. එතකොට අපි වීරිය වැඩුවා වෙනවා. නේද අපිට මේ ඉරියව්ව තුළ මම ඉරියව්ව වෙනස් කරන්නේ මොනවා වුණත් හිත විචිරේීමට මම මේ කය විචිරේන දෙන්නේ කියන තැනක කයව අපි මේ ඉරියව්වේ පවත්තන උත්සාහ කළොත් අපි වීරිය වැඩුවා ඒක භාවනාවෙන් තොරුන්නේ අපි එක මේ පංච ධර්මයන්ගෙන් යමක් අපි වඩලා තියෙනවා එහෙම නැත්නම් දැන් සිත විචිරේනවා පවත්තන්න බෑ නැවත නැවතත් උත්සාහ කරන වීරියෙන් කොහොමද ඒක කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා දැන් අපිට පුළුවන්කම තියෙන දැන් ওই විදියෙන් සිත තී කරන්න බැරි නම් වෙන ක්‍රමය හොයාගන්න නිර්මාණශීලී වෙන්න දැන් හිතන්න ටිකක් බලන්න ඔය අකුරු ටික ලියනවා හිතෙන් අපි අකුරු ලියන්නේ ඒ වගේ බලන්නකෝ උිට වැඩි වෙලාවක් ඔය අකුරු ටික ලියන්න බැරිද කියලා ඔය වචන ටික හාට විසිරෙන්නේ තියෙන අපට සිතින් පුළුවන් මේ අකුර ලියන්න අයන්න මේ මුලින් පටන් ගන්න තැනින් පටන් අපි අකුරක් ලියනවා වගේ මේක ලියමින් වගේ මම දන්නේ මම මේ කියන දේ තේරෙනවද කියලා උත්සාහ කළොත් ඔහිට වඩා වැඩි මහන්සියකින් අපිට පුළුවන් වෙනවා අර වැඩි වෙලාවක් හිත රඳව ගන්න එතකොට අපි සිතයි සිහියයි දෙකම එකට එකතු කරගෙන මේ කාර්ය කරනවා මේ දෙන්න වෙන් වුණොත් තමයි හරි අමාරු වෙ දෙන්න දෙපැත්තට යන්නේ සිතයි සිහියයි දෙක තමයි එකට එකතු කරන්න ඕනේ සිත එක පැත්තකට යනවා සිහිය තව පැත්තකට යනවා එහෙම යන නොදී මේ දෙක එකතු කරගන්න එතකොට දැන් අපි උත්සාහ කළොත් දැන් අරහං සම්මා දැන් අර වේගවත් නැහැ එතකොට අර අකුරක් ලියාගෙන යන ස්වභාවයෙන් ලියාගෙන යනකොට අපිට ටිකක් පුළුවන්කම තියෙනවා අරිට වඩා හිත දමණය කරගන්න. එතකොට අපි හිතේ ස්වභාවය දැනගෙන එක එක විදිහෙන් ඒ හිත දමණය කරගන්න පාලනය කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මොනවා හරි ක්‍රමයක් තියෙනවා ඔය හිත හඳුනගන්න. ඊළඟට ඒක බැරි නම් අපි වෙන එකක් ගැන අරගෙන බලන්න ඕනේ. ඒ ඉරියව්ව බැරි නම් වෙන ඉරියව්වකින් ඉඳලා බලන්න ඕන. ඉතින් එක එක විදිහෙන් කොහොම හරි Tamanth උවමනාව තියෙන්න ඕන. මේක හදනවා, මේක පාලනය කරනවා, මේකට ඕන විදිහට මෙච්චර කාලයක් සංසාරේ හිතට ඕන විදිහට මම නැටුවා. අද ඉඳලා මම හිතට ඕන විදිහට නටන්නේ නැහැ, මට ඕන විදිහට හිත නටන්න ඕන කියලා. Tamanthගේ යටතට Tamanthගේ අවනත භාවයට පත් කරගන්න උත්සාහ කරන්න. එතකොට මෙන්න මේ ධර්මතා පහෙන් යමක අදුතරමින් හිත රඳව ගන්න උත්සාහ කළොත් ඒ නිවැරදි. එතකොට අපිට පුළුවන් වෙනවා අර අහන ධර්මයක් තේරුම් ගන්න තැනකට යන්න. මේ කියන ධර්මයේ මේ අර්ථය නේද තියෙන්නේ කියලා සිතින් මේ අර්ථය පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය සිතෙන් අපි කැමති දේවල් අපට කැමති තැනක කැමති ආකාරයක පවත්වන්න හුරුව හදාගත්ත. ඒ නිසා බලන්න උත්සාහ කළ විවිධ ක්‍රම විවිධ උපායන් හඳුනගන්න බලන්න නිර්මාණශීලී වෙලා මොකක් හරි ක්‍රමයක් තමයි හදාගන්න පුළුවන් එතකොට. ඉස්සෙල්ලම ලොකු ගැඹුරු සමත විපස්සනා ගැන හිතන්න එපා අවශ්‍යතාවයේ සති සම්පජාන අතීතයට යන්න නොදී අනාගත අරමුණකට යන්න නොදී වර්තමානයේ තුල රඳවනවා කියන අදහස වර්තමාන අරමුණක සිත රඳව ගන්නවා කියන අදහස විතරක් තියාගන්න. ඒ වර්ත අතීතයට යන්න නොදී අනාගතයට යන්න නොදී වර්තමානයේ සිත රඳව ගන්න පුළුවන්කම ලැබිච්ච කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ දැන් යන්න අරණගතව අරුක්ක මූලගතව සංඥා කරගත්තා. අර මග වඩන්න සුදුස්සා හැටියට පෙන්නන්නේ ඔන්න ඔය තැන හදාගත්ත කෙනාට. ඔය තැන හදාගත්ත කෙනාට මේ කියන දේ හොඳට තේරෙනවා. කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. කරන්න ඕන මොකද්ද කියලා තේරෙනවා. ඒ තේරුම් ගත්ත කෙනාට බුදුහාමුදුරුව පණවනවා. හා දැන් යන්න. දැන් කවුරුවත් ඕනේ කියලා. ඒ නිසා අපිටත් අන්නේ සුදුසුකම අපි හදා ගන්න ඕන. ඒ නිසා වීරිය සතර සම්‍යප්පදං වීරිය. සතර සම්‍යප්පදං වීරිය කියලා කියනකොට නූපන්න කුසලයේ නූපද වීම, උපන්න කුසලයේ ගෙවීම, නූපන් කුසලයේ ඉපදවීම, උපන් කුසලයේ වැඩීම. අනුපන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති. විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති. විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඒ වගේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසං දියෝ භාවයි භාවනාය විපුල්ලාය. එක වැඩි දියුණු කරන ආකාරයට හිත වීරිය වඩන. එතකොට කායික වීරිය චෛතසික වීරිය කියලා දෙකක් තියෙනවා. ඉරියව්වක එක්කුම් වේදනා එද්දිත් මම අදිෂ්ඨාන කළා විනාඩි 15කට විනාඩි 15 ගෙවිලා මිසක් මේ නහර පුපුරලා යයි ඇටකටු කැඩිලා යයි නැගිටින්නේ මම ඉරියව් වෙනස් කරන්නේ. කායික දඬුවමක් දෙනවා. කායික වීරිය ඇති කරගන්න. සිතට වීරිය දෙනවා. මොනෝ විදියකින් හරි මේ අකුසලයට ඉඩ දෙන්නේ නැහැ. මම කුසලයේ පෙත වර්තමානයේ කිත්තියා. කියලා හිත දුවන දුවන හැම වෙලාවෙම හිත බලන්න පරීක්ෂා කරලා එක්ක අතීතයක් මොකක් හරි සිහි කරගෙන යන එක්ක අනාගත අපේක්ෂාවකට යන. මේ දෙකම හිතේ නොදියුණු බව. කැලේ සහගත බව. ඉතින් ඒ දෙපැත්තට නොවැටෙන්න වර්තමානයේ හිත රඳවා ගන්න පුහුණු කරගත්තොත් අපිට මේ ලෝකෝත්තර ධර්මයකට ලෝකෝත්තර ප්‍රතිපදාවකට පිවිසෙන එක කිසි අපහසුවක් නෑ. මේකයි අමාරු. ඒ නිසා මේ අමාරු දේ ඉක්මනින් වීර්ය කළ. එතනට අවශ්‍ය වීර්ය. වීර්ය නොකර ඔක හරියන්නේ නෑ. වෙන හැදෙන විදිහක් නැහැ. තමන්ම වීරිය කරලා මේක සමතේකටපත් කරගන්න. මේ හිත දමණය කරගන්න ඕන. මේ හිත පාලනය කරගන්න. ඒක වෙන කාටවත් කරන්න බෑ. තමන්ටමයි කරන්න. තමන්ගේ වීරිය මත තමයි ඒ කාර්යය ඉෂ්ට වෙන්නේ. ඒ නිසා කොහොම හරි මේ පැය කාලය තුළ මම මේ දේ කරනවා කියලා අදිස්ථාන කළොත් ඒක කොහොම හරි අදිස්ථානය බිඳ වැටෙන්න නොදී කොහොම හරි කාලය තුළ අපි ටික ටික දවසක් කරගෙන යනකොට අපිටම තේරෙයි දැන් ඉස්සෙල්ලට වඩා හිත අවනතයි කියලා. ඉස්සෙල්ලට වඩා දැන් වැඩි වෙලාවක් හදවන්න පුළුවන්. ඉස්සෙල්ලට වඩා ගුණ කීපයක් දැන් යන්න පුළුවන්. තිබිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියනකොටම ඉතිරිච්චේත පද දෙක තුනක් යන්න පුළුවන්. මේ පද දෙක තුනක් ගිහිලා විසිරුණොත් තාපහම වලට එන්නේ. ආයි අරහං කියලා බලාගෙන යනවා. ආයි විසිරිච්ච තැනින් අනිත් එක යන්නේ ආයි වලට එනවා. ඉතින් යම් වෙලාවක අපිට එකවරක් හරි කියා ගන්න පුළුවන් වුණොත් ඔන්න අපි දැක්සයි. ඒ කියන්නේ අපේ හිත යම් දුරකට පාලනය වෙනවා. ඉතින් ඒ විදිහෙන් ඊළඟට අර අකුරු ලියන ආකාරයෙන් බලනවා වගේම මේ සිහි කිරීමේ තියෙනවා බාහිරයෙන් ඈතින් දුරස් කරලා බලන්න පුළුවන්, ලං කරලා බලන්න පුළුවන්. ඇතුළ ළඟත් දුරත් නැතුව ඇතුළතින් ආධ්‍යාත්මෙන් ඇතුළතින්ම සිහි කරගන්න බවක පිහිටන්න පුළුවන්. මේ එක එක ක්‍රම තියෙනවා. තමන් පරීක්ෂා කරලා බලන්න ඕන මොන මොන විදිහට මේක සිහි කළාමද මේ හිත රැඳෙන්නේ. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන බාහිරේ හිත රඳවන්නේ නැතුව ආධ්‍යාත්මයට ඇතුළටම ගන්න. නමුත් ඒක පහසු නෑ. ඉස්සෙල්ලා බාහිරේ මේ එළියේ තියෙනවා වගේ තියෙන බෝඩ් එකක් කියවනවා වගේ ප්‍රමාණයෙන් කියවලා එතන හදාගත්තට පස්සේ සිත ඇතුළතින් ආධ්‍යාත්මයෙන්ම මේ අදහස සිහි කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක තමයි අවශ්‍ය කරන්නේ. අරමුණ කොහොම හරි ඇතුළට ගන්න එක ආධ්‍යාත්මයෙන් දකින්න උත්සාහ කරන එක. ඉතින් ඒ දක්වා අපි උත්සාහයේ වීරිය සිහිය නුවණ තමයි සත. බුදුරජාණන් වහන්සේටත් බෑ ටික කරන්න. තුන් මේ කිච්චන් ආතප්පන් අක්ඛාතරුතත. බුදුහාඳුරු දේශනා කළේ මට පුළුවන් කියා දෙන්න විතරයි. ක්‍රියාව නුඹලාට අයිති බවයි. එනිසා මේවත් පටන් ඊ අදහස හිත පිහිටුවාගෙන කුමන හෝ කමටහනක බුදුගුණ මෛත්‍රී අසුභ මරණ සති ආනාපාන සති ආදී කුමන හෝ භාවනාව අඩු තරමින් නිතර නිතර ගාථාවක් කිය කිය ඉන්න සූත්‍රයක් කිය කිය ඉන්න ඒ නිකම්ම අර ගිරවෙක් කියනවා වගේ නෙමේ කැසට් එකක් දැම්මා වගේ නෙමේ ඒකේ අර්ථය අදහස වචනයෙන් වචනයට පිට යන නොදී එහි රඳවගෙන කියන බව උත්සාහ කරන්න. අන්න එතකොට අපිට කාලයක් යනකොට අතීතයට යන්නේ අනාගතයට යන්නේ කියලා කියන්නේ ඒ හැම මොහොතකම හිත වැඩෙන හිත දියුණු වෙන කෙලෙසුම් කෙරෙන් නීවරණයන්ගෙන් හිත නිදහස් වෙනවා. එතකොට ඔන්න පෙනේ හිත ගැඹුරු වෙනවා වගේ හිත පුළුල් වෙනවා වගේ බොහෝ දේවල් හිතේ රඳන්න පුළුවන් බව ඕන වෙලාවක ඕන දෙයක් සිහි කරගන්න පුළුවන් බව ඕන වෙලාවක ඕන දෙයක් ඇතුළට ගන්න පුළුවන් බව හැදෙන හැටි. එනිසා එබඳු තැනක පිහිටා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය භාග්‍ය වාසනාව වීර්ය සිහි නුවණ පහළ වේවා. එරෙහි යක්ෂ භූතමාල සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී ඒ ආවරණ ධර්මයන් නීවරණ ධර්මයන්ගෙන් දුරුව මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම හැමත ලෝතුරු සුවයෙන් සැනසුම සිද්ධ වේවා.